නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං උච්චති භික්කවේ භික්ඛු නේ වාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ නේව විසීනේති න උස්සීනේති විසීනෙත්වා ඨිතෝ නේව විධූපේති න සන්ධූපේති විධූපෙත්වා ඨිතෝ තීති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා තෝරාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය විශේෂයෙන්ම විපස්සනාවට ලොකු අත්දලක් සපයන සූත්‍රයක්, ලොකු මඟ පෙන්වීමක්, ඒ වගේම දිරිගැන්වීමක් ලබා දෙන සූත්‍රයක්. ඉතින් අපි මේ සූත්‍රය ඔස්සේ දිගට දැන් මේ වෙනකොට සෑහෙන දුරට සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි මේ සූත්‍රය මූලික කරගෙන රූපස්කන්ධය ගැන සෑහෙන දුරකට සාකච්ඡා කළා, වේදනාස්කන්ධය ගැන සෑහෙන දුරකට සාකච්ඡා කළා, ඒ වගේමයි සංඥාස්කන්ධය ගැනත් සෑහෙන දුරට සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙනවා සංස්කාරස්කන්ධය ගැන යම් පමණකට සාකච්ඡා කරන්න. දැන් එතකොට සංඛාර කියන වචනය කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේම විස්තර කරනවා. කිංච භික්ඛවේ සංඛාරේ වදේද කියලා, මේ මහණෙනි කුමක්ද මේ සංඛාර කියලා කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේම කජ්ජනීය සූත්‍රයේදී මේ සංස්කාරයන් පිළිබඳ ලොකු එකාතකින් මඟ පෙන්වීමක්, එමත් නැත්නම් අර්ථ දැක්වීමක් කරලා තියෙනවා. සංකතං අபிසංකරොන්තිති කෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති කියලා බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමක අර්ථ දැක්වීමක් කරනවා. එතෙන්දී අත් වශයෙන්ම මේ සංකතය තවදුරටත් සකස් කරනවා කියන අර්ථයෙන් තමයි මේ සංඛාර කියලා කියන්නේ. එතකොට අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මොකද්ද මේ සංකතය කියලා කියන්නේ, මොකද්ද මේ අபிසංකරණය කියලා කියන්නේ, නැත්නම් අபிසංස්කරණය කියලා කියන්නේ මොකද්ද කියලා අපි තව ටිකක් එහෙමනම් ගැඹුරට විමසන්න සිද්ධ වෙනවා. සංකතය කියලා කියන්නේ එකතකින් හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච සියල්ල සංකත වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතන තියෙන සකස් වීමක්, මේ වෙනකොටත් යම්කිසි යම් පමණක සකස් වීමක් තමයි මේ සියලු ධර්මතාවල තියෙන්නේ. ඉතින් මේ සියල්ල සංකතයක් වශයෙන් හඳුන්වනවා. ඉතින් එතකොට අපිට තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ මේ සංකත දේවල් සියල්ලෙහි තියෙන ඇතැම් ලක්ෂණ කීපයක්, ලක්ෂණ තුනක් අපිට සංකත ලක්ෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. මහණෙනි, මේ සංකත ධර්මවල ලක්ෂණ තුනක් පේන්න තියෙනවා. ඒ තමයි විපදීමක්, හට ගැනීමක් පේන්න තියෙනවා. ඒ වගේමයි ක්ෂය වී යාමක්, නැති වී යාමක්, වැය වී යාමක්, නිරුද්ධ වී යාමක් පේන්න තියෙනවා. මේ දෙක අතර නිරන්තරයෙන්ම සිද්ධ වෙන වෙනස් වීමක්, විපරිණාමයක් පේන්න තියෙනවා. එතකොට මෙන්න මේ අන්දමින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සංකත ධර්ම පිළිබඳව විග්‍රහ කරන්නේ, ලක්ෂණ වශයෙන් පෙන්ලා දෙන්නේ. ඉතින් එහෙමනම් මේ බඳු හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච මුළු විශ්වයේම තියෙන සියලුම ධර්මතාවල මේ ලක්ෂණ තුන අපිට දැක ගන්න පුළුවන්. එතකොට සංස්කාර කියලා කියන්නේ එතකොට මේ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච මේ සංකත ධර්මයන් තවදුරටත් සංස්කරණය කිරීම, තවදුරටත් හැඩවැඩ ගැන්වීම, තවදුරටත් වෙස් ගැන්වීම, තවදුරටත් සකස් කිරීම, තවදුරටත් ඒවට කෑලි මූට්ටු කිරීම, වෙනස් කිරීම ආදී වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අහින් රූපයක් දැක්කහම එපමණකින් නතර වෙන්නේ නැහැ, දැකපු මතින් නතර වෙන්නේ නැහැ. අපි ඒ දැකපු රූපය තවදුරටත් වර්ණ ගන්නවා, තවදුරටත් ලස්සන කරනවා, තවදුරටත් ඒක හැඩවැඩ ගන්නවා. අපේ හිත ඇතුලේ තියෙන විවිධාකාර රුචි අරුචිකම් මේකට එකතු කරනවා. මේ වෙනකොට අපි දැකපු දේවල්, අහපු දේවල්, අපේ අත්දැකීම් මේ දැකපු රූපයට අපි එකතු කරනවා. ඒ වගේමයි අපේ අතීත අත්දැකීම්, අනාගත බලාපොරොත්තු මේකට අපි එකතු කරනවා. අපේ හිත ඇතුලේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් මත ගොඩනැගෙන විවිධාකාර චේතනාවන් මේකට එකතු කරනවා. එනිසා අත් වශයෙන්ම අපි ඇහෙන් රූපයක් දැක්කට අපි ඒ රූපය රූපය වශයෙන්ම නෙමෙයි අත්දකින්නේ, අපේ අතින් එකතු කරපු සෑහෙන ඔය රුචි අරුචිකම් ආදී ඒ අපේ අතින් දාපු කෑලි ගොඩක් මිශ්‍ර කරපු වර්ණ ගන්න රූපයක් තමයි අපි ඇත්ත වශයෙන්ම අත්දකින්නේ. ඒ නිසා අපි බැලුවාම රූප බලද්දි, සද්ද අහද්දි, ගඳ සුවඳ ආග්‍රහණය කරද්දි, රස බලද්දි, ඒ වගේමයි කයින් ස්පර්ශයක් ලබද්දි, හිතට අරමුණක් එද්දි, මේ සියල්ලම එක අතකින් ඔය වගේ හැඩගැන්වීමකට, වෙස් ගැන්වීමකට, අපේ රුචි අරුචිකම් හා මිශ්‍ර කිරීමකට, ඒ වගේමයි තවදුරටත් සකස් කිරීමකට ලක් වෙනවා. ඔන්න ඔය තවදුරටත් කරන සකස් කිරීම තමයි අභිසංකරෝති කියන වචනයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙමනම් මේ සංකතය තවදුරටත් අභිසංස්කරණය කිරීම, හේතුපත්‍යයන්ගෙන් සකස් වෙච්ච යම් හෝ දෙයක් අපි අත්දකින්නකොට ඒක තවදුරටත් සකස් කිරීම මේ සංස්කාර නිසා තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒක තවදුරටත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා, කිංච සංකතං අභිසංකරොන්ති. කොමක්ද මේ විදිහට මේ සකස් කිරීමට ලක් වෙන්නේ? රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති, වේදනං වේදනත්තාය සංකතං අභිසංකරොන්ති, සංඤං සංඤත්තාය සංකතං අභිසංකරොන්ති. මේ විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ අපි අත්දකින්න රූපය රූපයක් වශයෙන් එතන තියන්නේ නැතුව අපි ඒකට අපේ අර මං විස්තර කළා වගේ රුචි අරුචිකම් එකතු කරමින්, කෑලි මූට්ටු කරමින් අපි තවදුරටත් සකස් කිරීමක්, හැඩ වැඩ ගැනීමක්, වෙස් ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තවදුරටත් අතතර රූපයේ තියෙන ඒ රූපීය ස්වභාවය වර්ධනය වෙලා අපි ඒක තමයි ඊළඟට අත්විඳින්නේ. ඊළඟට වේදනාවක් අපි අත්විඳිනකොටත් ඒක කුමක් හෝ වේදනාවක් වෙන්න පුළුවන්. ආ මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කියලා ඒ අපේ තියෙන එක්තරා අන්දමක වර්ගීකරණය අනුව, අපේ තියෙන රුචි අරුචිකම් අනුව, අපේ තියෙන ඇතුලේ තියෙන ආශ්‍රව අනුසය අනුව තමයි අපි ඒක තවදුරටත් අත්දකින්නේ, අත්විඳින්නේ. අපි මේ සැප වේදනාවක් නම් ඒකට ඇලෙනවා, දුක් වේදනාවක් නම් ඒකත් එක ගැටෙනවා, උපේක්ෂා වේදනාවක් නම් ඒකේ තියෙන ඒකාකාරීත්වය නිසා අපි ඒක මග හරව ගන්න සැප වේදනාවක් ඉල්ලනවා. ඉතින් එතකොට අපේ මේ ඇතුලෙන් සෑහෙන ක්‍රියාකාරකම් රැසක් මේ වේදනාව මත ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා අපි මේ වේදනාවේ මුල් ස්වરૂපය, නැත්තම් එයා ඉදිරිපත් වෙච්ච, එයා හටගත්තු ස්වરૂපය නෙමෙයි ඇත්ත වශයෙන්ම ටිකක් වෙලා යනකොට අත්විඳින්නේ. අපි විසින් ඒකට එකතු කරපු සෑහෙන කෑලි මූට්ටු කරපු තත්ත්වයක් තමයි අපි අත්දකින්නේ. හුඟක් වෙලාවට අපිට කායික වේදනාවක් දැනෙනකොට, අපිට මු කායික දුක් වේදනාවක් දැනෙනකොට, ඒ කායික දුක් වේදනාව ඒ හැටියෙන් අපි අත්දකින්නේ නැහැ. අපි ඒකට එකතු කරනවා අපේ අතින් කෑලි ගොඩක්, මම දුක් විඳිනවා, මගේ ඔළුව කැක්කමයි, මගේ බඩ රිදෙනවා කියලා මේ මමත්වයක් ඒකට ආරෝපණය කරගෙන පුජ්‍යල භාවයක් සහිතව තමයි අපි මේ වේදනාව මුක්ති විඳින්නේ. එතකොට මේ කායික දුක් වේදනාවට අපි මානසික දුක් වේදනාවකුත් එකතු කරගන්නවා. තමන් විසින් තනාගත දුක් වේදනාවකුත් මේකට එකතු කර ගන්නවා. ඉතින් මේ අන්දමින් එතකොට වේදනාවත් තවදුරටත් හැඩවැඩ ගන්නවලා, වෙනස් කරලා, අතින් කෑලි මූට්ටු කළා තමයි එහෙමනම් තැනැත්තෙක් අත්දකින්නේ. ඒ වගේමයි සංඥා. අපේ හිතට යම්කිසි සංඥාවක් පැමිණියාමත්, අපි තුමු පුංචි සංඥාවක්, යම් හෝ ඡායාවක් අපේ හිතේ වැටෙනවා. එතකොට ඒ බඳු ඡායාවක්, ඒ බඳු සංඥාවක් ඒ හැටියටම අපි අත්දකින් නැතිව අපි ඒකටත් ওই විදිහටම පුජ්‍යලේක ආරෝපණය කරනවා, තැනැත්තෙක් ආරෝපණය කරනවා, තැනැත්තියක් ආරෝපණය කරනවා. ඊට පස්සේ ඉතින් එයා හා සම්බන්ධ යම්කිසි මතක සටහන් මේකට එකතු කරනවා. එයා හා සම්බන්ධ අපේ තියෙන රුචි අරුචිකම් මේකට එකතු කරනවා. ඊළඟට අතීතයේ සම්බන්ධයෙන්, අනාගතයේ සම්බන්ධයෙන්, මේ සියල්ල සම්බන්ධයෙන් අපි මේකට සෑහෙන කොටස් ගොඩක් එකතු කරලා වර්ණ ගන්නවලා තමයි මේ සංඥාවත් අත්දකින්නේ. ඉතින් එතකොට අපි ඒකට ඇලෙනවා, නැත්නම් ඒකත් එක ගැටෙනවා, අපි ඒකේ පැටලෙනවා, ඒ සංඥාව හඳුනා ගන්න තව තව උත්සාහවත් වෙනවා. මේ වගේ වැඩ ගොඩක් එතකොට අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. දැන් ඇත්තටම මේ සංස්කාර ගැන කියද්දී තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි මේ සංස්කාරත් තවත් දුරටත් අභිසංස්කරණය කිරීමක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සංඛාරේ සංඛාරත්තාය සංකතං අභිසංකරොන්ති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් අර රූප සංස්කරණය කිරීම, වේදනා සංස්කරණය කිරීම, සංඥා සංස්කරණය කිරීම කියනවා වගේම සංස්කාරත් තවදුරටත් සංස්කරණය කිරීමකට භාජනය වෙනවා. අපි හිතමු අපේ හිතට රාග සිතුවිල්ලක් පහළ වුණා. ඒ රාග සිතුවිල්ල ඔස්සේ අපි තවදුරටත් කල්පනා කරන්න ගිහිල්ලා, ඒ ඔස්සේ දිගට හිතන්න ගිහිල්ලා, රාග නිශ්චිත නිමිති තව මේ අත්දැකීමට එකතු කරන්න ගිහිල්ලා, රාගය තුළ මේ පැටලෙන ගතියක්, රාගයෙන් දැවෙන ගතියක්, රාගය තුළ මුලා වෙන ගතියක්, රාගයට වහලෙක් වෙන ගතියක් අපේ හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපේ හිතට මෛත්‍රී සිතුවිල්ලක් පහළ වෙනවා. මේ පහළ වෙන මෛත්‍රී සිතුවිල්ල අපි වර්ධනය කරනවා, අපි තවදුරටත් මෛත්‍රී කරනවා. ඒ අනුව අපි මෛත්‍රී අපේ හිතේ වඩනවා. දැන් ඉතින් අපි ක්‍රියාත්මක වෙනවා සමහර ලාවට. කරුණාවන්තෝ යම්සි කටයුත්තක් කරනවා, කායික කටයුත්තක් කරනවා, නැත්නම් වචනයෙන් යම්කිසි යමක් කියනවා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කල්පනා කරනවා. මේ අන්දමින් ඇත්ත වශයෙන්ම මේ හිතේ පහළ වෙච්ච මෛත්‍රී සහගත සිතුවිල්ල අපි තවදුරටත් වර්ධනය කළා තමයි ඉදිරියට කටයුතු කරන්න. ඉතින් ඒ කියන්නේ මේ හිතේ පහළ වෙන යම් හෝ සංස්කාරයක් සිතුවිල්ලක් අපි එතන නතර කරන්නේ නැතිව ඒක අල්ලගෙන අපි ටිකක් දිගට දිගට හිතන ගතියක්, ඒ ඔස්සේ කල්පනා කරන ගතියක්, ඒ ඔස්සේ දිගට ප්‍රපංච කරන ගතියක්, තව තව නිමිති ගන්න ගතියක් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ සංස්කාරත් තවදුරටත් සංස්කරණයකට භාජනය වෙනවා. දැන් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඔය සංස්කාර ගැන දේශනා කරද්දී උන්වහන්සේ කියනවා මේ අතීත කාලෙදී ඔය විවිධාකාර නාට්‍ය රංග දක්වනකොට මේ නාට්‍යවල කෙරෙන වෙස් ගැන්වීම, එහෙමත් නැත්නම් අංග සංස්කරණයන්, ඒ සියල්ලක් මේ සංස්කාර කියන වචනේ ගැබ් වෙලා තියෙනවා කියලා. අතර මේ කරන සංස්කරණයන්, අංග සංස්කරණයන්, හැඩවැඩ ගැන්වීම්, වෙස් ගැන්වීම්, අපිට ඕන පරිදි ඒවා සකස් කිරීම, මේ සියල්ල එතකොට සංස්කාර කියන වචනේ තියෙනවා. දැන් ඊට පස්සේ විඤ්ඤාණත් තවදුරටත් විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරොන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ විඤ්ඤාණයෙන් කරන එක කාර්යයක් තමයි විවිධාකාර වස්තුන් රාශියක් තියෙන අවස්ථාවක අපේ හිත එකක් තෝරගෙන ඒකට විශේෂ වැඩි අවධානයක් යොමු කළා. ඒක තුල බැහැ ගැනීම, ඒක තුල තවදුරටත් නිකන් පිහිටා ගැනීම, ඒ තුලින් ඇත්තටම විඥානය එතන මුල් බැහැ ගන්නවා, එතන තව තව වර්ධනය වෙනවා, එතන අතු ඉති රිකිලි දාලා එතන වැඩෙන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් අන්න විඥානය එතන බැහැගත්තා, එතන හොඳට පිහිටා ගත්තා. දැන් ඉතින් එයා අතුපතර දාලා එතන වර්ධනය වෙනවා, විපුලත්වයකටපත් වෙනවා. බොහොම විශාල විදිහට එතන දැන් බැහැගත් තත්වයකට, පිහිටාගත් තත්වයකටපත් වෙනවා. දැන් ඒකේ නාම රූප නිරූපණය වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම මේ සංස්කාර හරහා තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ කාරණේදී මේ පින්වතුන්ට මතක් කරන්න පුළුවන් දැන් පටිච්චසමුප්පාදයේ විස්තර කරන භාග්‍යතුන් වහන්සේ අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලආයතනං ආදී වශයෙන් දේශනා කරනවා. ඉතින් එතකොට මේ විඥාණය තවදුරටත් සංස්කරණය කරන්න, නැත්නම් විඥාණය තවදුරටත් බැහැ ගන්න, ඒ නාම රූපත් කියන ඒ ඡායාවේ පැටලෙන්න, අතරම මේ අවිද්‍යාව මත, අවිද්‍යාව නිසා කෙරෙන මේ සංස්කරණ රාශිය හේතු වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන පසුබිමක තමයි මේ සංස්කරණ රාශිය සිද්ධ වෙන්නේ. ඒ බඳු සංස්කරණ රාශියක් සිද්ධ වෙනකොට අර විඥානේ පෝෂණය වෙනවා. ඒ විඥානේ නාම රූපයක පැටලෙනවා. නාම රූපයක පැටලිලා නාම රූපයක හිර වෙලා ඒ මත පිහිටාගෙන තවදුරටත් එයා එතන වර්ධනයටපත් වෙනවා. ඉතින් එතකොට මේ කාරණා සෑහෙන්න එකිනෙකට එකක් සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. අපේ හිත ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක් අපි සංස්කරණයන් කරනවා. සංස්කරණයන් ක්‍රියාත්මක වෙන තාක් අපි නාම රූපය දැලේ විඥාණය පටලවා ගන්නවා. නාම රූපයට අපි අහු වෙනවා. දැන් මේක හරි ලස්සනට විස්තර කරනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. දැන් මේ සිනමා පටයක උපමාවකින්. ඒක මම හිතන්නේ මම මීට කලිනුත් මතක් කළා. ඇත්ත වශයෙන්ම දැන් අපි සිනමා ශාලාවකට ගිහාම ඒකේ පෙන්වන යම්කිසි චිත්‍රපටයක් අපි බලද්දී එකාතකින් අපිට මතකවත් නැහැ අපි මේ සිනමා ශාලාවක ඉන්නේ කියලා. අපි හිතමු දැන් තිරයක් තියෙනවා සුදු පාට. දැන් සම්පූර්ණයෙන්ම මුළු පරිසරයම අඳුරු කරලායි තියෙන්නේ. දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ තිරය මතට ආලෝක ධාරාවක් පතිත කරනවා. ඒ තුල යම්කිසි ප්‍රතිබිම්බයක් නිරූපණය වෙනවා. ඡායාවක් නිරූපණය වෙනවා. දැන් ඔන්න ඒ ඡායාවෙන් නිරූපිත ඒ ජවනිකාවට අපි අහු වෙනවා. ඒ ජවනිකාව සත්‍ය වශයෙන් අපි සලකනවා. ඒ නිසා අපි මේ ජවනිකාව තුළ තමයි දිගින් දිගට ජීවත් වෙන්න පටන් ගන්න. මේ ජවනිකාවෙන් ඊළඟ ජවනිකාවට යනකොට අපි ඒක තණ්හාවෙන් අලව ගන්නවා. ඒ නිසා අපි මේ ජවනිකාවල දැන් අපි මේ ජවනිකාව සත්‍ය වශයෙන් අරගෙන ඒ තුළ රැවටිලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් හදාගෙන නැත්තං ස්ත්‍රියක් පුරුෂයෙක් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් අක්ක කෙනෙක් අයිය කෙනෙක් මේ විදිහට යම් හෝ ඒ අපි නම් ගම් දීගෙන ඒවට ඉතින් අපි මේ කාලය ගත කරනවා. හැබැයි මේ සංස්කරණය කරපු පදනමක් තියෙනවා. හිතින් හදාගත්ත දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ නිරූපණය වෙන්නේ මිත්‍යාවක්. මේ නිරූපණය වෙන්නේ අසත්‍යක්. මේ නිරූපණය වෙන්නේ ප්‍රබන්ධයක්. නමුත් ඒක අපිට ඒ අවස්ථාවේදී ප්‍රබන්ධයක් වශයෙන් තේරෙන්නේ නැහැ. එතන තියෙන අර හිත බඳවන ගතිය නිසා, అలවන ගතිය නිසා, ඒකට තියෙන ආකර්ෂණීය ගතිය නිසා අපි මේ නිරූපණය කරන ජවනිකාවේ හිත බඳවාගෙන, හිත රවටාගෙන, හිත అలවාගෙන ඒ තුල මුලා වෙලා කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ සංස්කාර ගැන අපි කතා කරද්දී ටිකක් ගැඹුරට අපිට යන්න වෙනවා. මොකද මේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ එක්තරා අන්දමක සංස්කරණ රාශිය තේරුම් ගන්න එක අතිශය වැදගත් වෙනවා. දැන් අපි චිත්තානුපස්සනාවක හිම නිරත වෙනකොට දැන් තවදුරටත් මේ හිත ඇතුලේ කෙරෙන සංස්කරණ රාශිය දැක ගන්න යෝගාවචරයට අවස්ථාව සිද්ධ වෙනවා. අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු එයා හිත දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ හිත දිහා බලාගෙන ඉන්නකොට එයාට තේරෙනවා දැන් පැමිණෙන යම්කිසි සිතුවිල්ලක් අපි එපමණකින් නතර නොකර අපි ඒකට තව සිතුවිල්ලක් එකතු කරනවා. ඊට පස්සේ තවත් සිතුවිල්ලක් එකතු කරනවා. තවත් සිතුවිල්ලක් එකතු කරනවා. අතීතයේ අල්ලලා තව සිතුවිල්ලක් එකතු කරනවා. අනාගතයේ අල්ලලා තව සිතුවිල්ලක් එකතු කරනවා. වර්තමානයේ ලබන අත්දැකීම් අල්ලලා තව සිතුවිල්ලක් එකතු කරනවා. ආයිත් අතීතය අල්ලලා එකතු කරනවා. ආයිත් අනාගතය අල්ලලා එකතු කරනවා. ඔය විදිහට හරිම පැටලෙවිලි සහගත විදිහට අපි මේ සිතුවිලි ව්‍යාගෙන යනවා. ඉතින් එතකොට මේක අන්තිමට වර්ධනය වෙලා ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මුලින් අපි මේකට දායක වෙලා අපි තමයි කල්පනා කරන්නේ. අන්තිමට හැබැයි අපිව අභිබවා නැත්නම් අපිව යට කරගෙන මේ හිතුවිලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. දැන් ඉතින් අපිට නවත්ත ගන්නවත් බෑ. අපි මේ ප්‍රපංචකරණයේ වහලෙබ් බවට පත් වෙලා. ඉතින් මේ පින්වතුන්ට මදුපිණ්ඩික සූත්‍රය මූලික කරගෙන මම විස්තර දේශනාවක් කරද්දි ඉතින් මේ කාරණාව වඩාත් විස්තර කළා. කොහොමද අර ඇහෙන් රූපයක් බලලා ඒ ඇති වෙන දැනුවත්කම අපි දිගට දිගට පවත්වනකොට ඒ තුනේ එකතුයෙන් කොහොමද ස්පර්ශයක් හටගන්නේ? ස්පර්ශය මූලික කරගෙන කොහොමද වේදනාවක් හටගන්නේ? ඒ වේදනාව කොහොමද අපි හඳුනගන්නේ කියන කාරණාව ඇත්ත වශයෙන්ම බැලුවාම අපිටත් බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් පොදුයි කියලා කියන්න පුළුවන්. මේ මුල් කොටස් ටික ඇත්ත වශයෙන්ම හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන දෙයක්. නමුත් ඊට පස්සේ අපි මේ ලැබපු සංඥාව ඒක අපි කළ හඳුනා ගැනීම මත අපි හිතන්න පටන් ගන්නවා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. දැන් අර වේදේති කියන තැන දක්වා ඒ කියන්නේ ඒ ඇහත් රූපයත් චක්කු විඥාණයත් මේ තුන නැවත නැවත සිදු වෙනකොට ඒ හටගන්න ස්පර්ශය නිසා පහළ වෙන වේදනාව දක්වා ඇත්තටම හැමෝටම පොදුයි. ඒක අපිටත් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් පොදුයි. නමුත් එතනින් ඉඳන් තමයි අපි මේකට අතපොවන්නේ, අපි මැදිහත් වෙන්නේ. එතන ඉඳන් තමයි අපි මේ වේදනාව මූලික කරගෙන හඳුනගන්නේ. ඒ හඳුනාගත්ත දේ මත තමයි අපි හිතන්නේ, කල්පනා කරන්නේ. දැන් ඉතින් අපි අත දාලා දැන් ඉතින් අපි මැදිහත් වෙලා දැන් සමහරවිට දැන් ඊට පස්සේ අහට යනකොට චේතනාවත් පහල කරනවා. චේතනා පූර්වකම දැන් කල්පනා කරනවා. ඊට පස්සේ හැබැයි යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපංචේති. යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ කියලා දෙනවා මදුපිණ්ඩික සූත්‍රයේදී. ඉතින් එතකොට එතන තියෙන්නේ මේ ප්‍රපංචයට අන්තිමට යටවීමක්. ඒකේ වහලෙක් බවට පත්වීමක්. ඒක ඇත්තරම එකාතකින් මේ එක්ව පෘථග්ජනයේ ලක්ෂණයක් නැත්තම් සේක පුජ්‍යලයේ ලක්ෂණයක්. නමුත් රහතන් වහන්සේලාට ඒ බඳු ප්‍රපංචකරණයක් නැති බව දහමේ සඳහන් වෙනවා. ඉතින් එතකොට මේ සංස්කරණ රාශිය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වීම හිතට මහා වදයක් නැත්තම් හිතට මහා කරදරයක් පීඩාවක් බව මේ එකාතකින් මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙනුත් මේ කජ්ජනීය සූත්‍රය ආශ්‍රයෙනුත් අපිට හිතා ගන්න පුළුවන්. මොකද දැන් කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දෙන තේමාව තමයි මේ විවිධ උපාදානස්කන්ධයන් මේ හිත ආක්‍රමණය කරනවා. මේ හිත කා දමනවා. මේ හිතේ තියෙන නිදහස අහිමි කරනවා. නිදහස අවුරනවා. මේ හිත ඒ කොටස් වලින් පුරවනවා. ව්‍යාවෘත කරනවා. එතකොට ඒ කාදැමීම සංස්කාරයන් විසින් විසින් මෙහිත කාදැමීම කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම් අනිත් පැත්තට අපිට කල්පනා කරන්න පුළුවන් මේව කොහොමද නම් ඉවත් කරන්න කියන කාරණයත්. ඇත්තටම මේ වගේ පසුබිමක මේ සංස්කරණයන් හිත ඇතුලේ ක්‍රියාත්මක වීම තවදුරටත් ටිකක් සංකීර්ණ වෙනවා, බාහිර දුර කාර්යයක් බවට පත් වෙනවා. මොකද මේ සංස්කාර සංස්කරණයන් සිද්ධ වෙන්න අවිද්‍යාව ලොකු බලපෑමක් කරනවා. ඒ වගේමයි අපි අවිද්‍යාව මත මෙතන කයක් තියෙනවා කියලා සලකනවා, භාෂාවක් තියෙනවා කියලා සලකනවා, මනසක් තියෙනවා කියලා සලකනවා. මෙන්න මේ කාරණා මනමින් විස්තර වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන සංචේතනීය සූත්‍රේ, සංචේතනා සූත්‍රේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං, වාචායවා භික්කවේ සති වචී සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං, මනේවා භික්කවේ සති මනෝ සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං අවිජ්ජා පච්චයාව. එතකොට මෙතන මේ විස්තර කරන්නේ අපි මේ අවිද්‍යාව තියෙන පසුබිමක අපි මේ කය ඒකකයක් වශයෙන් සලකනවා, ඝන සංඥාවෙන් ගන්නවා. මේ තියෙන්නේ මගේ කය, මේ ඇවිල්ලා මගේ ශරීරය, මේ ඇවිල්ලා අනිත් කෙනාගේ කය, මේ ඇවිල්ලා එයා, මේ ඇවිල්ලා අහවලා කියලා. ඉතින් අපි මේ සලකන්නේ මේ කය. දැන් අපි සාමාන්‍යයෙන් විවහාර කරනවා, මට උණ ගත්තා, මට හෙම්බිරිස්සාවක් හැදුනා, මම කොළඹ ගියා, මම මේ ඉන්දියාවට ගියා, මම දඹදිව ගියා. ඉතින් අපි මේ විදිහට ව්‍යවහාර කරනවා. ඉතින් අත්ත වශයෙන් බැලුවහම මේ කය තමයි අපි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එක්කෝ බස් එකක නංවලා, එක්කෝ වාහනයක නංවලා, නැත්නම් ගුවන් යානයක නංවලා අපි මේ කය අරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කය අපි සලකනවා මම වශයෙන්, ආත්ම වශයෙන්, පුජ්‍යලයක් වශයෙන්, තනි ඒකකයක් වශයෙන් ඝන සංඥාවෙන් සලකනවා. ඉතින් මේ කයට යම් හෝ දුකක් පැමිණිහම ඉතින් අපි දුක විඳිනවා. අපිට තමයි රිදෙන්නේ. කයට දැන් අපි හිතමු ලෙඩක් දුකක් හැදිලා. ඉතින් අනේ මට අසනීපයි, අනේ මම දැන් ඉතින් දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ, මම ඉතින් ස්පිරිතාලයට යන්න ඕනේ, මගේ කකුල රිදෙනවා, මගේ බඩ රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා කියලා. ඉතින් අපි මේ කය මූලික කරගෙන දුක් විඳිනවා, විවිධාකාර දුක් විඳිනවා, ධම්නස් විඳිනවා. ඒ වගේමයි අනිත් පැත්තට අපි හිතමු අපි කය මූලික කරගෙනම සැප විඳිනවා. අපි හිතමු හොඳ ආහාර වේලක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට අර තිබිච්ච බඩගින්න කුසගින්න නැති වෙලා යනවා. ඉතින් එතකොට එක්තරා අන්දමක සහනයක්, සතුටක්, සොම්නසක් දැනෙනවා. ඒ වගේම අපි හිතමු අපි කැමති කෙනෙක් ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශය හරහා යම් සොම්නසක්, සැපයක් භුක්ති විඳිනවා. ඒ තුල යම්කිසි සැපයක් අපි අත්දකිනවා. ඉතින් එතකොට මේ කය මගේකට සැලකීමෙන් නැත්නම් කය ඒකකයක් වශයෙන් ගැනීමෙන්, ඒ කය මුල් කරගෙන චේතනා පහළ කර ගැනීමෙන් ඇතුළතින් අපි සැප දුක් විඳිනවා. අවිද්‍යාව තියෙන පසුබිමක් තුල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි වචනයත් ටිකක් බරට ගන්නවා. දැන් අපි පුංචි කාලේ ඉතින් අකුරු ලියන්න ඉගෙන ගන්නවා. අකුරු ඊට පස්සේ එකතු කරලා අපි වචන හදන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඒකට ව්‍යාකරණයකුත් යොදලා මේ වචන එක්වාසු කරලා වාක්‍ය හදනවා. ඊට පස්සේ අපි මේ වාක්‍යත් එකතු කරලා ඔන්න රචනාවක් ලියනවා. ඉතින් මේ විදිහට අපිට එක්තරා අන්දමකින් මේ භාෂාවක් දැන් අපි හඳුන ගන්නවා. ඒ භාෂාවෙන් තමයි අපි කතා කරන්නේ. ඒ භාෂාවෙන් තමයි අපි දැන් කල්පනා කරන්නේ, හිතන්නේ, අනිත් කෙනෙක් එක්ක සංනිවේදනය කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් එතකොට සමාහට මේ භාෂාවට අපේ ලොකු කැමැත්තක්, රුචියක් ඇති වෙනවා. මේ ඇවිල්ලා සිංහල භාෂාව. ඒක මගේ භාෂාව, ඒක මගේ මව් භාෂාව. ඊට පස්සේ අපි සිංහල භාෂාව රැකගන්න සෑහෙන ප්‍රයත්නයක් දරනවා. ඒ සඳහා ලොකු දායකත්වයක් සපයන්න අපි උත්සාහවන්ත වෙනවා මව් බස රැකගන්න. ඊට පස්සේ සමහරවිට ඔන්න දෙවන බසක් ඉංග්‍රීසි භාෂාව අපි ඉගෙන ගන්නවා. ඉතින් සමහරවිට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තාම අනිත් කෙනා ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඉතින් සමහරවිට මගේ හිතේ ඒක සම්බන්ධයෙන් මානක්කාරකමක් ඇති වෙනවා. එයා දන්නේ නැහැ ඉංග්‍රීසි, මට පුළුවන්. එහෙම නැත්නම් අපි දෙමළ භාෂාව ඉගෙන ගන්නවා. දෙමළ භාෂාව ඉතින් අපි කැමති නැත්නම් ඉතින් එතකොට දෙමළ භාෂාව පහත් තැනකලා අපි සලකනවා. දෙමළ භාෂාවට මුල් තැන දෙන්න එපා කියලා ඉතින් අපි උද්ඝෝෂණ කරනවා. ඉතින් මේ විදිහට අපි මේ භාෂාව තදට ගන්නවා. භාෂාවක් තියෙනවා කියලා අපි සලකනවා. නමුත් මේ භාෂාවක් පරිහරණය කරන්නේ, යොදාගන්නේ මේ මිනිස්සු අතර සංනිවේදනයක් පිණිසයි කියන කාරණේ අපිට අමතක වෙලා අපි මේ භාෂාව තදට අරගෙන, භාෂාව ඒකකයක් වශයෙන් අරගෙන, තියෙන දෙයක් වශයෙන් සලකලා අපි මේ භාෂාව පදනම් කරගෙනම සැප දුක් විඳිනවා. දැන් සමහර ලාවට අපි ඒ භාෂාවක් මූලික කරගෙන අපි ගීතයක් ගායනා කරනවා. සමහරවිට අපිට ඒ තුලින් ලොකු වින්දනයක් ආස්වාදයක් ලබන්න පුළුවන්. ඒ භාෂාවක් මූලික කරගෙන අපි තවත් කෙනෙක් ගයපු ගීතයක් අහනවා. ඒතර ඒකේ තියෙන වචන ඔස්සේ අපි අර්ථකථනයක් ඉදිරිපත් කරනකොට ඒ තුලින් යම්සි සතුටක් භුක්ති විඳිනවා. එහෙම නැත්නම් අපි කැමති භාෂාවට යම්සි තැනක් ලැබෙනකොට, ලෝකයේ යම් උසස් තැනක් ලැබෙනකොට ඔන්න අපිට ලොකු සතුටක් ඇති වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ඒකට නිග්‍රහ කරනකොට ඔන්න දුකක් ඇති වෙනවා. ඒතර මෙන්න මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචනය මූලික කරගත්ත විවිධ චේතනාවන් අපේ හිත ඇතුලේ පහළ වෙන්න වචනය පාවිච්චි කර කර අපි කතා කරන්න ඒවා චේතනාපූර්වකව ඉෂ්ට කරන්න. ඉතින් එතකොටත් මේවා ආශ්‍රයෙන් අපේ හිත ඇතුලේ සැප දුක් වේදනාවන් පහළ වෙනවා. ඊට පස්සේ අපි මේ මනස තියෙන දෙයක් වටේට සලකනවා. ඒ කියන්නේ දැන් මට හිතක් තියෙනවා. දැන් මට මෙහෙම හිතුණා. ඊයේ මට මෙහෙම හිතුණා. අද දැන් මට මෙහෙම හිතෙනවා. හෙට කොහොම හිතෙයිද දන්නේ නැහැ. ඉතින් එතකොට අපි මේ මම තමයි හිතන්නේ. ඉතින් එතකොට මට තමයි මේ හිතායිති. මගේ හිත තමයි මෙහෙම මට කිව්වේ. මම හිතට එඟකම තමයි ජීවත් වෙන්න ඕනේ කියලා ඉතින් අපි මේ හිත මූලික කරගෙන විවිධ විදිහට කතා කරනවා. ඉතින් එතකොට අපි ඇත්ත වශයෙන්ම මේ හිත තියෙනවා කියලා සලකන ගතිය මේ සිතුවිලි සහිත කල්පනා කරන හිතක් තමයි මට තියෙන්නේ. ඒක තමයි මගේ හිත. ඒ විදිහට තමයි මම ඉතින් කල්පනා කරන්නේ. ඒතකොට මෙන්න මේ හිත අපි තියෙනවා කියලා සලකාගෙන ඒක සිතුවිලි සහිත හිතක්. මම නිතරම රාග සිතුවිලි වලින් තමයි කල්පනා කරන්නේ. මම නිතරම ද්වේෂ සිතුවිලි වලින් තමයි කල්පනා කරන්නේ. නැත්තම් මගේ තියෙන්නේ විසිරිච්ච හිතක්. මට තියෙන්නේ හරිම කලබලකාරී හිතක්. කියලා ඉතින් අපි මේ හිත තනි ඒකකයක් වශයෙන් සලකමින් ඒක මට අයිති කරගෙන ඉතින් අපි ඒ ගැන කතා කරනකොට ඒ ඔස්සේ අපි දිගට කල්පනා කරනකොට ඒ ඔස්සේ චේතනා පහළ කරනකොට ඒ අනුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සැප දුක් විඳිනවා කියලා. ඉතින් ඒකට අපිට තේරෙනවා මේ කයනොත් කාය සංස්කාර වශයෙන් අපි සැප දුක් විඳිනවා. වචනිනොත් වචී සංස්කාර වශයෙන් සැප දුක් විඳිනවා. මනසිනොත් මනෝ සංස්කාර වශයෙන් සැප දුක් විඳිනවා. දැන් මේක තවත් සංකීර්ණ වෙනවා. මේක අපි විසිනුත් කරගන්නවා, අනුන් විසිනුත් මේක අපිට කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි යම්කිසි කටයුත්තක් කරද්දී ඒක අපේ තුලින්ම පැන නැග්ග උවමනාවකට චේතනාවකට අනුවත් සිද්ධ වෙන්න පුළුවන්. අපි යමක් කියනකොටත් ඒ අපි තුලින්ම පැන නැගිච්ච උවමනාවකට ඒ අපි යමක් කතා කරනවා, දේශනා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනකොට අපිට නිකන් අපිම උවමනාවෙන් කල්පනා කරනවා වෙන්න පුළුවන්. අපිට අනාගතය හා සම්බන්ධයෙන් දැන් අපි කල්පනා කරනවා. මේ මමමයි කල්පනා කරන්නේ. මගේ උවමනාවටමයි කල්පනා කරන්නේ. ඉතින් එතකොට අර තමන් මූලික කරගෙන මේක සිද්ධ වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරේවාස්ස තම් භික්කවේ කාය සංඛාරං අபிසංකරොන්ති. දැන් මේ කාය සංස්කාරයන් ඇත්තවටම තමන්ගේ පමණක් නෙමෙයි අනිත් අයගේ මෙහෙයවීමෙනුත් සිද්ධ වෙන්න පුළුවන්. අපි දුමු දැන් අපි අපේ පුංචි කාලෙදි ඉතින් අම්මා කොහේ හරි යනවා නම් ඉතින් අම්මගේ අත අල්ලගෙන යනවා. තාත්තා කොහේ හරි යනවා නම් තාත්තගේ අත අල්ලගෙන යනවා. ඉතින් එතකොට අපි අම්මා තමයි අපි එක්කගෙන යන්නේ. අම්මා දැන් අපි ඉස්කෝලේ එක්කගෙන යනවා. තාත්තා නැත්තම් ඉස්කෝලේ එක්කගෙන යනවා. ඉතින් මේ වගේ විවිධ කටයුතු වල කෙරෙනවා. එතකොට මේ ඒ අම්මගේ තාත්තගේ නැත්තම් වෙනත් කෙනෙක්ගේ මෙහෙයවීම යටතේ තමයි අපි දැන් කය ක්‍රියාත්මක කරන්නේ. කය මෙහෙවන්නේ. ඉතින් එතකොට මේ කාය සංස්කාරයන් අනිත් අයගේ බලපෑම මතත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපි වචනයක් පාවිච්චි කරනකොට ඒකත් අපි හිතලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනෙක්ගේ උවමනාවට අපි කියනවා වෙන්නත් පුළුවන්. අනිත් අය කරපු ඉල්ලීමකට, අනිත් අයගේ ආරාධනාවකට, අනිත් අය කරපු උසිගැන්වීමකට අපි කතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි සමානවට කල්පනා කරනවා. මේ මමම උවමනාවෙන් කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට අනිත් අය අපට කියනවා, ඇයි ඔයා ටිකක් කල්පනා කරලා බලන්නේ නැත්තේ? ඇයි ඔයා ටිකක් හිතලා බලන්නේ නැත්තේ? ඔය ගැන ඔයාට තව ටිකක් හිතලා බලන්න තිබුණානේ කියලා ඉතින් අනිත් අය අපිට උපදෙස් දෙනවා. ඉතින් එතකොටත් අපි ටිකක් ඒ කලින් සමහරට කල්පනා කරේ නැහැ, හිතලා බැලුවේ නැහැ. ඔන්න දැන් අපි කල්පනා කරනවා. දැන් අපි හිතලා බලනවා. දැන් ඉතින් 17 කල්පනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කල්පනා කිරීම, චේතනා පහළ කිරීම හිත ඇතුලේ ඒ මනෝ සංස්කාර පහළ කිරීම අනිත් කෙනෙක්ගේ බලපෑම යටතේත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර පහළ කර ගැනීම තමා විසිනුත් කරනවා. අනිත් අයගේ බලපෑම යටතේ සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් මේ වැඩේ සංකීර්ණ වෙනවා. මොකද සම්පජානෝවා තම් භික්ඛවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අච්චත්තං දුක සුඛ දුක්ඛ. අසම්පජානෝවා තම් භික්ඛවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අච්චත්තං සුඛ දුක්ඛ. ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි දැනුවත්වමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් හොඳට සතිය දියුණු කළා දැනුවත්ව තමයි අපි මේ කයෙන් යම්සි ක්‍රියාවක් කරන්නේ. අපි කොහේ හරි යන්නේ නැත්නම් යම්සි කටයුත්තක් කරන්නේ, මල් පූජා කරන්නේ, දානයක් දෙන්නේ, භාවනා කරන්නේ, මේ කුමක් හෝ කායික ක්‍රියාවක නිරත වෙන්නේ අපි දැනුවත්ව හොඳට සතියෙන්. නැත්නම් අපි වචනයක් කතා කරන්නේ, දේශනයක් කරන්නේ තවත් කෙනෙක් එක්ක අපි වචන හුවමාර වෙන දැන. එහෙම නැත්නම් අපි සතිමත්ව සිහියෙන් දැනුවත්ව තමයි අපි කල්පනා කරන්නේ. වචනයෙන් නෙමෙයි චේතනා පහල කරගන්නේ හිතන්නේ. හැබැයි අසම්පජානෝ කියන පැත්තේදී ඕක අපේ ලොකු දැනුවත් බවක් නැතුව නිකන් හිත නැත්තම් කය පුරුද්දට යනවා. දැන් මේ පිංගුතුන් දන්නවා මේ කොංකරත්වයක් එහෙම යම්කිසි පාරක යනවා නම් අපි තුමු ඒ පාරෙම අවුරුදු ගාණක් ගියොත් එහෙම ඊට පස්සේ ඒ ගොංකරත්වය දක්කන ඒ තැනැත්තා නැතත් ඉතින් දැන් මේ ගවයා මේ කරත් අරගෙන ඒ පාරේ යනවා. ආයිතින් මේ මග පෙන්වන්න අවශ්‍ය නැහැ. එයාට කියන්න අවශ්‍ය නැහැ. ඒ ගොනා ඒ කරත්තේ ඒ පාරෙම තමයි අරගෙන යන්නේ. ඒකටම තමයි හුරු වෙලා තියෙන්නේ. දැන් ඉතින් ආයි මග පෙන්වන්න, කෙවිතෙන් ගහන්න, යන් කියන්න ඒ මොකක්වත් අවශ්‍ය නැහැ. මොකද ඒ පාරෙමයි ගිහිල්ලා පුරුදු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේමයි අපේ මේ කයත් සමහරට යම් යම් ක්‍රියාවන් නොහේ යා කරගන්නවා. ඒක ඉබේ යනවා. ගියාට පස්සේ ඔන්න ඉබේ ඉඳ ගන්නවා. අපි දන්නේවත් නැහැ. අපි ගිහිල්ලත් තේනවා, වැඩේ කෙරිලත් තේනවා, අපි දන්නේවත් නැහැ. කිසිම දැනුවත් බවක් තිබුණ නැහැ. හැබැයි ඉබේ කෙරිලා. ඔන්න ඒ වගේ අපේ කය පාවිච්චි කරලා අපේ විවිධාකාර දේවල් නිකන් ඉබේ කරන ගතියක්. අපි නොදැනුවත්වම කෙරෙන ගතියක් තියෙනවා. සමහර ලාවට ඒක ඇතුලේ සිද්ධ වෙන විවිධාකාර ක්‍රියාවන් වෙන්න පුළුවන්. නමුත් ඊටත් එහා අපි කය පාවිච්චි කරනා ඔහේ නිකන් පුරුද්දට කරන ක්‍රියාවන් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ අපේ නොදැනුවත්කමක් නැතුව සිද්ධ වෙන කායික ක්‍රියාවන් තියෙනවා. සමාලාවට කෙනෙක් හම්බුනහම නිකන් අපි ඔහේ කියවනවා. අපි ඔහේ කතා කරනවා. කතා කරේ මොනවද කියලාවත් මතක නැහැ. කිසිම හැඟීමක් නැහැ අපි කතා කරන්නේ මොනවද කියලා. ඔහේ නිකන් කඩට ආපු දෙයක් කියවනවා. මම ඒක කිව්වද කියලාවත් ඊට පස්සේ මතක නැහැ. ඔන්නේ විදිහට එතකොට අපිට මේ වචනය පාවිච්චි කරද්දිත් සමාහයට සිහියෙන් අපි දේ කරනවා. සමාහයට අසිහියෙන් ඒ කටයුත්ත කරනවා. එතකොට මේ නොදැනුවත්ව කරන කතාවක් තියෙනවා. ඊට පස්සේ අපේ හිතත් ඔහේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කර කර ඉන්නවා. ඒක අරමුණක් කියලා නැහැ, ඒක තේමාවක් කියලා නැහැ. ඒ පැත්තට කල්පනා කරනවා, මේ පැත්තට කල්පනා කරනවා, අතීතය අල්ලගෙන කල්පනා කරනවා, අනාගතය අල්ලගෙන කල්පනා කරනවා. ඉතින් ওই විදිහට පුදුම විදිහට ඔහේ කල්පනා කර කර කල්පනා කරගෙන ඉන්නවා. ඒක ඉතින් අපි දන්නෙත් නැහැ මේ මොනවාද කල්පනා කරන්නේ කියලා. හිතුවේ මොනවාද කියලාවත් මතක නැහැ. ඔන්න ඔය වගේ මේ අසම්පජාන මනෝ සංස්කාරات සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඇත්තට වශයෙන් බැලුවහම මේ සංස්කරණ රාශිය සෑහෙන මේ සෑහෙන අපේ හිතේ බලපෑමක් ඇති කරනවා. ඒක තමා විසිනුත් කරගන්නවා, අනුන් විසිනුත් කරනවා, දැනුවත්වත් සිද්ධ වෙනවා, නොදැනුවත්වත් සිද්ධ වෙනවා. කයිනුත් සිද්ධ වෙනවා, වචනිනුත් සිද්ධ වෙනවා, මනසිනුත් සිද්ධ වෙනවා. ඒ නිසා ඇත්තටම බැලුවහම මේ සංස්කාර අපේ හිතනට වඩා පුළුල් ක්ෂේත්‍රයක පැතිරලා තියෙනවා. අපේ හිත සෑහෙන ආක්‍රමණය කරලා තියෙනවා. නිරන්තරයෙන් මේ මොකක් හෝ ආකාරයකින් අපේ හිත සංස්කාරයන් විසින් කා දමනවා. සංස්කාරයන් විසින් අපේ හිත ආක්‍රමණය කරනවා. සංස්කාර මත අපේ හිත පදනම් වෙනවා. නැත්තම් ඒ මත යැපෙනවා. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තමයි ඇත්තටම මේ සංස්කාර සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් අනිත් පැත්තට ඒතකොට කියන්න පුළුවන් යම් හෝ කෙනෙකුට මේ සංස්කාර සමතයක් සම්බන්ධයෙන් මේ ප්‍රපංච සමනය කිරීමක් සම්බන්ධයෙන් විතර්ක සමනය කිරීමක් සම්බන්ධයෙන් උවමනාවක් පහළ වුණොත් එයා විපස්සනාවක් සතිපට්ඨානයක් වැඩුවොත් එහෙමනම් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ සංස්කාර සමනය කරගෙන වාසය කරන්න. එහෙමත් නැත්නම් ප්‍රපංච සමනය කරගෙන වාසය කරන්න. ඒ කියන්නේ දැන් එයා රූපයක් දැක්කට ඒ ඔස්සේ දිගට දිගට කල්පනා කර කර ඇතුලේ කතාවක් වර්ධනය කර කර යන්නේ නැහැ. ඒක පුළුවන් තරම් අවම කරගන්න. දිගට දිගට යන එක අඩු කරගන්න. සද්දයක් ඇහුණාමත්, ගීතයක් ඇහුණාම, වාදනයක් ඇහුණාම ඒ ඔස්සේ දිගට කල්පනා කරගෙන යන්නේ නැහැ. ඒක එතනින් නවත්ත ගන්න උත්සාහයක් දරනවා. අපි තුමු ගඳක් සුවඳක් ආග්‍රහණය වුණාම ඉතින් ඒ ඔස්සේ දිගට කල්පනා කර කර යනව වෙනුවට පොඩ්ඩක් හිත නතර කරගන්න උත්සාහන්ත වෙනවා. හිත නිශ්ශබ්ද කරගන්න උත්සාහන්ත වෙනවා. දිවට රසක් දැනෙනකොටත් ඒ දැනෙන රස ඔස්සේ දිගට යන්නේ නැතුව ඒවා ඉල්ලන්න, ඒවට ඇලෙන්න, ඒකත් එක්ක ගැටෙන්න, ඒ ඔස්සේ සිතුවිලි පහළ කරන්න යන්නේ නැතුව හිත සංසිඳුවාගෙන රස භුක්ති විඳිනවා. හිතේ කෙලෙස් හටගන්නේ නැති අන්දමකින් රස භුක්ති විඳින්න උත්සාහන්ත වෙනවා. ඒ වගේම අපි තුමු කායික ස්පර්ශයක් ලබනකොටත් ඒ ලබන ස්පර්ශය දැනගන්නවා. නමුත් ඒ ඔස්සේ දෙකට කල්පනා කිරීමක්, සිතුවිලි පහළ කිරීමක්, හිත ඒ නිසා අවුස්සා ගැනීමක්, කුපිත කර ගැනීමක් සිද්ධ කරගන්නේ නැතිව වාසය කරන්න උත්සාහන්ත වෙනවා. සමහර විට මනසටත් යම්සි අරමුණක් එනවා, ධම්මාරම්මණයක් පහළ වෙනවා. හැබැයි සිතුවිල්ලක් පහළ වෙනවා. හැබැයි ඒක අල්ලගෙන දිගට වියාගෙන යන්නේ නැහැ. ඒ මත ගොඩනගාගෙන යන්නේ නැහැ. ඒ මත සංස්කරණයන් කරන්න යන්නේ නැහැ. හිතත් ආරක්ෂා කරගන්නවා. හිතත් බේරගන්නවා. ඒ ආපු සිතුවිල්ලට එහෙම යන්න ඉඩ දෙනවා. ඒ පැමිණ සිතුවිල්ල පෝෂණය කරන්න යන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ බණ කියද්දි මේ පින්වුතුන්ට සමාහෙට මතක් වෙනවා ඇති අර බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරිය තාපසතුමාට දීපු අවවාදය. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. ඉතින් බාහිය දාරුචීරිය තාපසතුමාට බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔන්න ඒ වගේ කාරණයක්. ඒ කියන්නේ දැක්කාම දැක්ක මතින් නතර වෙන්න, ඒ මත ගොඩනගන්න, සංස්කරණ කරන්න, වවන්න යන්න එපා. ඊට පස්සේ යමක් ඇහුණාම ඒ මතින් නතර වෙන්න, ඒ මත ගොඩනගන්න, වවන්න, සංස්කරණ කරන්න, කල්පනා කරන්න යන්න එපා. ඊළඟට නාසයට, දිවට, කයට යමක් දැනුණාම එතනින් නතර වෙන්න, ඒකෙන් හිත අවුස්ස ගන්න එපා, හිත කියවන්න පටන් ගන්න එපා, ප්‍රපංචකරණයක් දක්වා යන්න එපා. හැකිනම් හිත නිශ්ශබ්ද කරගෙනම වාසය කරන්න. හිත අකම්පිතව පවත්වන්න. මනසිනුත් යමක් දැනගත්තහම එතෙන්දිත් ඒකට එහෙම යන්න දෙන්න. ඒක මත ගොඩනගන්න යන්න එපා. ඒක මත කතන්දර ගොතන්න යන්න එපා. ඉතින් එතන තියෙන එක්තරා අන්දමකින් හික්මීමක්. ඒක මෙන්න මේ බඳු ශික්ෂාවක් තමයි කෙනෙක් එහෙමනම් ගැඹුරට යනකොට පුරුදු කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපි හරි කැමැති ප්‍රපංච කරා. අපි හැමති කැමැති කල්පනා කරන්න. දිගට දිගට ඔහේ කල්පනා කර කර මුල්ලකට වෙලා, පුටුවක් උඩට වෙලා නිකටේ අත තියාගෙන ඉන්න අපි හරි කැමති. නමුත් ඔන්න කැමැත්ත අපේ හිතින් දුරු කරගන්න අපි සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පපංචාභිරතා පජා. මේ ප්‍රජාව, දෙවියන් මිනිස්සුන් සහිත මේ ප්‍රජාව ප්‍රපංචයන්ට ඇලිලයි වාසය කරන්නේ. ඒව තුළ ගැලිලයි වාසය කරන පුදුමාකාර ඇබ්බැහියක් අපේ හිතවල මේ ප්‍රපංචකරණයට දිගට කල්පනා කිරීමට, ඇතුළත සකස් කිරීම වලට අපි තුළ තියෙනවා. ඉතින් අපි මේ දුර්වලකම තේරුම් අරගෙන එහෙනම් උත්සාහන්ත වේ යුතුයි මේ ප්‍රපංචකරණය අවම කරගන්න. කතන්දර ගැතීම අවම කරගන්න. ඇතුළත කරන සංස්කරණ අඩු කරගන්න. සංස්කරණ සමනය කරගෙන වාසය කරන්න. ඉතින් ඇත්තටම මේක එක පාටම මේ අදිෂ්ඨානයකින් කරන්න අමාරුයි. මේ සඳහා සෑහෙන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා, පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒකයි අපි සතිපට්ඨානයක් දිනු කරන්න වැදගත් වෙන්නේ. ඒකයි අපි විපස්සනාවක් වඩන්න වැදගත් වෙන්නේ. මොකද මේ සංස්කරණ රාශිය සිදුවීම අවිද්‍යාව ඇතිතාක් සිද්ධ වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරම්. එහෙනම් මේ අපේ හිත ඇතුලෙන් අවිද්‍යාව දුරු වෙන්න සංස්කරණ අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් හිත නිශ්ශබ්ද වෙනවා. හිත නතර වෙනවා. හිත යාගේ පාඩුවේ ඉන්නවා. හිත සංසිඳෙනවා. හිත නිවෙනවා. මොකද අවිද්‍යාව බැහැර වෙලා, අවිද්‍යාව අඩු වෙලා. එහෙනම් අපි තුල ප්‍රඥාව දියුණු කරගන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රඥාව දියුණු වෙන්න තමයි එහෙමනම් සංස්කරණ අඩු වෙන්න තියෙන්නේ. එහෙනම් අපි අනිත් පැත්තට කල්පනා කරලා බලන්න පුළුවන්. අපි දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද, විපස්සනාවක් වඩනවද, සතිපට්ඨානයක් වඩනවද? ඒ මත මේ සංස්කරණ කිරීම අඩු වෙලා තියෙනවද? එහෙම නැත්නම් අපි ඉස්සර වගේම ওই දිගට දිගට කල්පනා කර කර ප්‍රපංච කර කර එදා වගේමද කාලය ගත කරන්නේ? එහෙම නැත්තම් මේ වෙනුවට මේ කාලයක් තිස්සේ වඩපු භාවනාව නිසා හිතේ සංස්කරණ අඩුවීමක් අත්දකින්නවාද? ඇතුළත කතාව සමනය වීමක් මං අත්දකින්නවාද? හිත වටවලල්ලේ යෑම අඩු වෙලා තියෙනවද දැන්? හිත කතන්දර ගෙතීම දැන් අඩු වෙලා තියෙනවද? කියලා එහෙනම් තමන්ටම තමන්ගේ හිත දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර අපි වඩන අවස්ථාවකදී ඒක දියුණු කරන මට්ටමකදී නම් මෙන්න මේ කියපු ලක්ෂණ පහළ වෙන්න ඕනේ. මේ කියන්නේ වටවලල්ලේ යෑම අඩු වෙන්න ඕනේ. ප්‍රපංචකරණය අඩු වෙන්න ඕනේ. ඇතුළත කතාව අඩු වෙන්න ඕනේ. සංස්කරණ අඩු වෙන්න ඕනේ. හිත ටිකක් නිදැල්ලේ සුවසේ විවේකීව මුකුත් නොකර ඉන්න ගතියකට එන්න ඕනේ. ඇතුළත නිශ්ශබ්දතාවයක් කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ එක දවසින් දෙකකින් කියලා. නමුත් ටික ටික අපි භාවනාවන් දියුණු කරගෙන යනකොට ඒක නිවැරදිව අපි වඩනවා නම් මෙන්න මේ බන්දු ඇතුළත සමනේ වීමක් ඇතුළත නිශ්ශබ්ද වීමක් යෝගාචරයට අත්දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ දැන් තවත් ඉතින් අපිට කියන්න පුළුවන් මේ සංස්කාර ගැන තව ටිකක් ගැඹුරු කාරණයක් විස්තර වෙනවා විභංග සූත්‍රයේදී. එතන මේ සංස්කාරවල දැන් අත්‍තරම අපි කතා කරේ ටිකක් රළු මට්ටම. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. මේක හැබැයි සූක්ෂම මට්ටමකුත් මේ විභංග සූත්‍රයේදී විස්තර කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඒ කියන්නේ ඒක වචනයෙන් විස්තර කරන්නේ. මෙතෙන්දී කාය සංස්කාර කියලා කියන්නේ අත්ත වශයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට. අපි දන්නවා මේ කයේ සිද්ධ වෙන මූලිකම ක්‍රියාව තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. අපි හොඳ හුස්මක් අරගෙන තමයි කාට හරි පහරක් ගහන්න ඕන නම් ගහන. අපි හොඳ හුස්මක් අරගෙන තමයි යම්සි බර වැඩක් කරන්න ඕන නම් කරන්නේ. යම්සි වෑයමක් අපි දරන්න ඕන හොඳ හුස්මක් අරගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ මේ හුස්ම කියන එක අපි මේ කය පටිබද්දයි, කයට ඇසුරේ තමයි තියෙන්නේ. ඒතකොට මේ කයේ ක්‍රියාත්මක වෙන මූලිකම ක්‍රියාකාරකම කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ චූල වේදල්ල සූත්‍රයේදීත් ධම්මදින්නා රහත් තෙරණිය විස්තර කරනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එක කාය පටිබන්ධයි කායට සම්බන්ධයි කයේ තියෙන ප්‍රාථමිකම ක්‍රියාව තියෙන නිසා ඒක තමයි කාය සංඛාරෝ කියලා වචනයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක පදනම් කරගෙන ඒක මත තමයි අපි අනිකුත් සියලු කායික ක්‍රියාකාරකම් කරන්නේ. ඒ නිසා මේ කාය සංඛාරෝ කියන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කාය සංස්කාරවල තියෙන මූලිකම ක්‍රියාව වශයෙන් ප්‍රාථමිකම ක්‍රියාව වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තව හිතන්න පුළුවන් වචී සංඛාරෝ කියන එක. දැන් අපි වචන කතා කරන හැටි, වාක්‍ය ලියන හැටි, රචනා ලියන හැටි, කල්පනා කරන හැටි ඔය විදිහට අපි දැන් කතා කරා. හැබැයි මේවැයින් තියෙන මූලිකම කාරණය තමයි විතක්ක විචාර කියලා කියන්නේ. ඒකට තමයි වචී සංඛාරෝ කියලා නමක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ අපි කතා කරන්න, භාෂාවක් ව්‍යවහාර කරන්න යනකොට මූලික වශයෙන් හිත ඇතුලේ මෙන්න මේ විතක්ක විචාර කියන දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මිනිස්සෙක් කතා කරන්න කලින් මෙන්න මේ විතක්ක විචාර දෙක ක්‍රියාත්මක වෙන නිසා ඒ තැනත්තගේ හිත බලන්න පුළුවන් දෙවියන්ට එයා කතා කරන්නත් කලින් මෙයා මොකද දැන් කතා කරන්න යන්නේ කියලා. ඒතොර දෙවියෝ එතන බලලා තියෙන්නේ අරයාගේ අර විතක්ක විචාර. මේ විතක්ක විචාර දෙක අල්ලගන්නතනම් මෙයා කතා කරන්නේ මොකද්ද ඊළඟට කියලා යහසලුව හඳුනා ගන්න පුළුවන් කියලා කියන. ඒ නිසා මේ කතාවේ තියෙන මූලිකම මට්ටම, ප්‍රාථමිකම මට්ටම මෙන්න මේ විතක්ක විචාර මට්ටම. ඒ නිසා වචී සංස්කාරවල තියෙන ප්‍රාථමිකම මට්ටම, මූලිකම මට්ටම තමයි වචී මේ විතක්ක විචාර කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මනෝ සංස්කාර කියන එකේ මූලිකම මට්ටම චිත්ත සංඛාර කියලා හඳුනා ගන්න පුළුවන්. ඒකට කියන්නේ වේදනා සංඥා කියලා. ඒතකොට ඒ කියන්නේ වේදනා සංඥා කියන දෙක මනස හා සම්බන්ධයි. ඉතින් එතකොට මනසේ තියෙන මූලිකම ක්‍රියාකාරීත්වයක් තමයි හඳුනා ගැනීමත්, විඳ ගැනීමත් කියන එක, දැන ගැනීමත් කියන එක. එතකොට මෙන්න මේ දෙක පදනම් කරගෙන තමයි අපි ඉන් එහාට යන්නේ. ඉන් එහාට හිතන්න යන්නේ. ඉන් එහාට සිතුවිලි පහළ කරන්න යන්නේ. ඉතින් එතකොට ඒ හිතීමේ, කල්පනා කිරීමේ ඒවැයේ මූලිකම ක්‍රියාකාරීත්වය තමයි සූක්ෂම ක්‍රියාකාරීත්වය වේදනා සංඥා කියලා කියන්නේ. ඒකට තමයි චිත්ත සංඛාරෝ කියලා කියලා තියෙන්නේ. එතකොට මේකේ තව ටිකක් ගැඹුරට යනකොට අපි සමහර විට ඔය කාය සංඛාර සමනය කිරීමක් යෝගාවචරයට කරන්න පුළුවන්. දැන් ඇත්තටම Hindu යෝගීන් එහෙම මේවා ටිකක් දුරට දැනගෙන හිටියා කියලා කියන්න පුළුවන්. දැන් ඒ අයත් මේ කාය සංස්කාර සමනය කරන්න උත්සාහන්ත වුණා. ඒක තමයි ධ්‍යාන භාවනාවලදී සමාවට චතුත්ත ධ්‍යානයට සමවැදිලා මේ කාය සංස්කාර සමනය කරනවා. දැන් ඉතින් හුස්ම ගන්නෙවත් නැහැ. එච්චරට මේ කායික ක්‍රියාවන් සමනය කරගෙන කාය සංස්කාර සමනය කරගෙන වාසය කරන්න ඒ අය උත්සාහත් වුණා. පටිච්ච සංස්කාරත් සමනය කළා. දැන් ဒုတိය ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර දෙක හලලා. ඉතින් එතකොට ဒုတိය ධ්‍යානයට සමවැදිච්ච මට්ටමකදී විතක්ක ਵਿਚාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. ඉතින් සමහර විට දැන් සංඥාවත් නිරෝධ කරන්න ගිහිල්ලා මේ අර අසඤ්ඤ තත්වයක් දක්වා ඒ තැනත්තන් යන ස්වභාවිකුත් තිබුණා. නමුත් ඉතින් මෙතන තියෙන එකම ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ බුදුරජාණන් වහන්සේ විතරයි මේවට තියෙන අවිද්‍යාවේ බලපෑම හොඳට හෙළි කරේ. අවිද්‍යාවේ බලපෑම නිසයි මේ සංස්කරණ සිද්ධ වෙන්නේ කියන කාරණය පැහැදිලි කරේ. ඒ නිසා පටිච්චසමුප්පාදය ඇත්තටම වෙනත් කිසිම ධමක මතු කළා පෙන්වලා නැහැ. භාගතුන් වහන්සේ පමණයි මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් මේ ධර්මතාවල තියෙන එකිනෙකට සම්බන්ධතාවය එකිනෙකක් මත යැපෙන ආකාරය විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ දැන් මේ සංස්කාර සමනය ගැන දේශනා කරලා තියෙන හුදෙක් සමතේකින් කරන සංස්කාර සමනයක් නෙමෙයි. කෙනෙකුට පුළුවන් ඕනේ නම් ධ්‍යාන වලට සමවැදීලා කාය සංස්කාර නතර කරන්න පුළුවන්. වචී සංස්කාර නතර කරන්න පුළුවන්. මනෝ සංස්කාරත් නතර කරන්න පුළුවන්. නමුත් ආයේ ධ්‍යානයේ බලය බිඳුනහම දුර්වල වුණහම ආයෙත් ඉතින් ඔක්කොම ටික හට ගන්නවා. ආයෙත් හිත ඇවිලෙන්න පටන් ගන්නවා. ආයෙත් හිත කියවන්න පටන් ගන්නවා. නමුත් මේකේ මූලික හේතුව අවිද්‍යාව බව තේරුම්ගත භාගතුන් වහන්සේ අවිද්‍යාව දුරු කරන මාර්ගයක් දේශනා කරලා තියෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ කොයිතරම්නම් ගැඹුරක් යෝනිසෝ මනසිකාරයක් බුදුරජාන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් හදලා තිනවද කියලා. ඉතින් එතකොට අපි එහෙමනම් උත්සාහන්ත විය යුත්තේ මේ කාය සංස්කාර සමනය කරගන්න, වචී සංස්කාර සමනය කරගන්න, මනෝ සංස්කාර සමනය කරගන්න. ඉතින් ඒක තමයි ඇත්තටම විපස්සනාවේදී අපි කරගෙන යන්නේ. පුළුවන් තරම් දැන් තමන්ගේ හිත විමසමින් කාලය ගත කරනකොට හිත ගැන විමසමින් කාලය ගත කරනකොට එයාට තේරෙනවා නම් දැන් ඔන්න ආයෙත් හිත කියවන්න ගත්තා. ආයෙත් මේ පැමිණිච්ච සංඥාවක පැටලුණා. ඒක අල්ලගෙන දැන් ඔන්න කතන්දරයක් ගොතනවා කියලා තමන්ට තේරුණා නම් එහෙමනම් ඒ අවස්ථාවේදී අපි අපිවම හික්මවා ගත යුතුයි. දිගට දිගට කල්පනා කර කර යන ගතිය වළක්වා ගත යුතුයි. ප්‍රපංච නොකිරීම සඳහා යම්කිසි අවවාදයක් අපි විසින්ම අපේ හිතටම දිය යුතුයි. කෙනෙක් මූලික කරගෙන මමෙක් මූලික කරගෙන කෙරෙන කල්පනාවන් අඩු කර ගැනීමට වළක්වා ගැනීමට නවත්වා ගැනීමට යම්කිසි අවවාදයක් අපි විසින්ම අපිටම දිය යුතුයි. මොකද සමහරවිට පුරුද්දට ඔහේ නිකන් හිත කල්පනා කරනවා. ඔහේ නිකන් ඇදිලා යනවා. ඔහේ නිකන් කියවන්න ගන්නවා. ඉතින් එතකොට අපි ඒක සතියට හසු කරගෙන දැනුවත් වෙලා ඒ තත්වයෙන් හිත මුදවා ගන්න උත්සාහන්ත වෙ යුතුයි. ඉතින් එකතකින් බැලුවහම අපි නිකන් අර මේ නූල් බෝලයක් දැනට තියෙන අවුල් වෙලා නම් අපි මේ නූල ඒක ලිහන්න පටන් ගත යුතුයි. දැන් අත් වශයෙන්ම අපි දැන් පැදුරක් උයාගෙන යනකොට ඉතින් මුලින් මේ පංගහ අරගෙන තමයි මේක උයන්නේ. ඉතින් එතකොට මේ පැදුර වියාගෙන යනවා. හැබැයි දැන් ටික ටික පංගහ එකතු වෙනකොට මේකේ රටාවක් මැවෙනවා. යම්සි චිත්‍රයක් නිරූපණය වෙනවා. නමුත් අපි දැන් පැදුර කියලා දකින්නකොට අපිට ඒ රටාව අහු වෙනවා. ඒ චිත්‍රය දැන් පේනවා. ඒක හරි ලස්සනයි. අපි ඒකේ බැඳෙනවා. අපිට අමතක වෙනවා මේක මේ පංගස් රාශියක් එකතු කරලා හදපු දෙයක් කියන එක අපි අමතක වෙනවා. ඇත්ත වශයෙන්ම අපි අපේ හිත දිහා ආපස්සට හැරිලා බලනකොට ප්‍රපංචයක් ලිහාගෙන යනකොට කොහොමද මේක පටන් ගත්තේ කියලා පොඩ්ඩක් මුලට යෝනසෝ මනසිකාරයෙන් යමු වෙලා බලනකොට ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපිට තේරෙනවා දැන් මේක මේ මමමයි වියලා තියෙන්නේ. මමමයි ගොඩනගලා තියෙන්නේ. මමමයි සංස්කරණ කළා තියෙන්නේ. මමමයි අතින් කෑලි මූට්ටු කළා තියෙන්නේ කියලා අන්න තමන්ට තේරෙන මේක ලිහින්න ගන්නවා. ඉතින් එතකොට අන්තිමට බැලුවම ඇතුලේ මොකක්වත් නැහැ. දැන් අපිට හොඳටම කේන්ති ගිය වෙලාවකට නම් ඉතින් මේ කේන්තිය කියන එක පුදුමාකාර භයානක යක්ෂයෙක් වගේ. නැත්තම් හොඳටම රාගයෙන් රත් වෙච්ච වෙලාවක දැන් ඉතින් වළක්ව ගන්න බෑ. සමහර විට කාම මිත්‍යාචාරයේ යෙදෙන තරම් යක්ෂයෙක් බවට පත් වෙලා. නමුත් මේක ලිහා ගත්තාම ඇතුළට ගිහාම යොනිසෝ මනසිකාරයෙන් මේ එක එකක් වෙන් කළා බැලුවාම සිතුවිලි ටික අයින් කළා අයින් කළා පොඩ්ඩක් ගැඹුරට ගිහාම අන්තිමට බැලුවම මොකක්වත් නැහැ. අන්තිමට නිකන් පොතු ගොඩක් විතරයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ සංස්කාර ස්කන්ධය සමාන කරන්නේ මේ කෙහෙල් කඳකට. දැන් මේ පින්තුන් දන්නවා කෙහෙල් කඳ කියන එක කිසිම ඇතුලේ අරටුවක් නැති දෙයක්. දැන් අපි කොස් ගහක් එහෙම ගත්තොත් මේක තියෙනවා යම්සි අරටුවක්. යම්සි උපකරණයක් හදන්න එහෙම නැත්නම් වැඩක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. දොරක් ජනේලයක් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කෙහෙල් ගහකින් දොරක් ජනේලයක් හදන්න බෑ. මොකද ඇතුලේ නැහැ අරටුවක්. කෙහෙල් ගහ පතුරු ගහන ගියාම අන්තිම පතුරු ගොඩක් විතරයි තියෙන්නේ. ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඒ වගේම අපේ හිතෙත් මේ පහළ වෙලා තියෙන රාගය, පහළ වෙලා තියෙන ද්වේෂය, පහළ වෙලා තියෙන ඊර්ෂ්‍යාව, මේ කුමක් හෝ දැනට මේ හිතේ බලපවත්වන කෙලෙස් ස්වභාවය අපි පොඩ්ඩක් ලිහාගෙන ගියා නම්, මේ කරන ඇතුලේ කතාව පොඩ්ඩක් ලිහාගෙන ගියා නම් ඇත්තටම බැලුවම ඇතුලේ ගන්න දෙයක් නැහැ. සංඛාරා කදලූපමා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ ඇත්තටම මෙන්න මේ සංස්කාරයන් කෙහෙල් කඳක් හා සමානයි. පෙනුනට ලොකුවට ලිහලා බැලුවාම ඇතුලේ කිසිම දෙයක් නැහැ. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට යම් කිසි අවස්ථාවක පුළුවන් වුණා නම් දෙයක් දැකලා සංස්කරණ නොකර ඉන්න. දෙයක් ඇහුනට සංස්කරණ නොකර ඉන්න. දෙයක් නාසයෙන්, දිවෙන්, කයෙන් දැනුනට සංස්කරණ නොකර ඉන්න. මනසට අරමුණක් ආවහම සංස්කරණ නොකර ඉන්න අපිට පුළුවන්කමක් ඇතිලා තියෙනවා නම් ඔන්න ඔය මට්ටම අපිට දල වශයෙන් කියන්න පුළුවන් විසංඛාරගත චිත්තයක් කියලා. දැන් මේ හිත සංස්කරණ කරනවා වෙනුවට දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. සංස්කරණ සමනය කරගෙන වාසය කරනවා. නිදැල්ලේ වාසය කරනවා. සුවසේ වාසය කරනවා. සංස්කාර වලට හිත ආක්‍රමණය කරන්න නොදී වාසය කරනවා. සංස්කාර වලින් හිත අවුලව ගන්නෙ නැතුව වාසය කරනවා. එතකොට තමයි අපිට කියන්න තියෙන්නේ අපචිනා දිනෝ ආචිනා. දැන් මේ සංස්කාර ගොඩ ගහගන්න යන්නේ. එහෙමත් නැත්නම් මේ සංස්කාර මත එයා ගොඩ නගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ සංස්කාර ඉවත් කර කර වාසය කරනවා. ගලවා හරිමින් වාසය කරනවා. කෑලි කෑලි ටික නිකන් ගලවලා දානවා. ඊට පස්සේ පජහතින උපාදීයති. ඒවා අතහැරලා දානවා. ඒවා උපාදාන කරන්න යන්නේ. මේක හොඳයි, මේක නරකයි, මේක මගේ සිතුවිල්ලක්, මේක අනුව මං ක්‍රියාත්මක වේවි කියලා හැම උපාදාන කරන්න යන්නේ. මම වගේ කියන්න යන්නේ. ඒ වුණොත් ඒවා අතහරිමින් වාසය කරනවා. විසීනේතිනෝ උස්සීනේති. මේ පහළ වෙන සිතුවිලි නිකන් විසිරුවා හරිමින් වාසය කරනවා. ඒකට වටිනකම් දෙන්න යන්නේ. අතීත සිතුවිලි, අනාගත සිතුවිලි, වර්තමාන සිතුවිලි වෙන්න පුළුවන්. ඒවා හැබැයි හුදෙක් සිතුවිලි. මෙන්න මේවා මේ සිතුවිලි මට්ටමේ තියලා වාසය කරනවා. ඒ නිසා අපි ඒවට වටනකම් දෙන්න. එතකොට නිකන් විසිරුවා හරිමින් තමයි වාසය කරන්නේ. මේවට වටනකම් නොදීම නිසා මේවා ගොඩ ගැහින්නේ. මේවා ගුලි ගැහින්නේ. මේවා ඒකකයක් වශයෙන් එකට තද වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේවා නිකන් ලිහිලා යන්න පටන් ගන්නවා. විදූපේතින සන්දූපේති. මේ සිතුවිලි මත අපි ගොඩ නගන්න ගියාම, ඒවට වටනකම් දෙන්න ගියාම ඉතින් ආයි හිත දැවෙනවා. ඒ වෙනුවට අපි මේවා ලිහන්න ගියාම, මේවා විසිරවන්න ගියාම, අතහරින්න ගියාම අපේ හිත නිවෙනවා. එහෙමනම් දැන් මේ යෝගාවචරය හිත නිවමින් වාසය කරනවා, හිත දවන්න යන්නේ නැහැ. ඉතින් අනුව අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සංස්කාර පිළිබඳ ධර්මය අතිශය වැදගත්, අතිශය ප්‍රායෝගිකයි, අතිශය ගැඹිරයි. ඒ වගේමයි අපි මේ ධර්ම තේරුම් අරගෙන අපේ හිත ඇතුලේ මේක යෙදීමත් අතිශය වැදගත්. එතකොට තමයි එහෙමනම් සංස්කාර සමතයක් අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. සබ්බ සංඛාර සමත කියලා කියන්නේ නිවීමට, නිවනට. එහෙමනම් අපි මේ දහම ප්‍රගුණ කරන්න අපේ හිත නිවෙන්න ඕනේ. අපේ හිත සංසිඳෙන්න ඕනේ. අපේ හිත නිශ්ශබ්ද වෙන්න ඕනේ. අපේ හිත තැම්පත් වෙන්න ඕනේ. එළියේ දැවෙනකොට අපි නොදැවී වාසය කරන්න පුළුවන් කමක් ඇති වෙන්න ඕනේ. එළිය අනිකුත් විවිධ පිරිස් විවිධාකාර කලකෝලහල කරද්දී දැවිල්ලෙන් වාසය කරද්දී පුදුම විදිහට දඟලද්දී අපිට දඟලන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් එහෙමනම් අපි තුල ඇති වෙනවා. ඉතින් මේ බඳු පසුබිමකදී තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා ඒ කාලේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් විවිධාකාර හැලහැප්පීම් වලට උන්වහන්සේලාත් බඳුන් වෙලා තිනවා. නමුත් උන්වහන්සේලා මේ නිවීම නිවිච්ච මනසකින්ම, සංසිඳිච්ච මනසකින්ම වාසය කරලා තිනවා. එහෙමනම් පින්වත් ඉතින් අපිත් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් උත්සාහවත් වෙමු මේ දහම අපේ හිත තුළ ප්‍රගුණ කරන්න. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සුබ දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්තුන්ට තමන් වඩන භාවනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වෙනත් අද ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ යම්සි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
වන්දුජිව මහතා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. දැන් අපි අනිශ්චිත ස්වභාවය පවත්වන කොට දැන් මෙතනදී පැහැදිලි කරපු විදියට සම්පජාන ස්වභාවයයි අසම්පජාන ස්වභාවයයි ගත්තොතින් දැන් අපි එතනදී ස්වාමීන් වහන්ස නිකන් එතකොට වැටහෙනවා අනිශ්චිත ස්වභාවය තුළදීත් අපි දැන් හැමදේම කලවමේ හැමදේම දැනෙනවා. එතකොට ඒක අසම්පජාන ස්වභාවයක් වෙනවද කියලා?
වෙන්න බෑනේ. දැන් හැමදේම දැනෙනවා කියන්නේම සම්පජානයි. දැන් එතන ඇත්තටම අපි සම්පජඤ්ඤය පුරුදු කරනවානේ. දැන් අපි හුස්ම රැල්ල දිහා බලමින් අපි සතිය දිනු කරනවා. ඊට පස්සේ අපි හුස්ම රැල්ල ගැන විමසනවා. හුස්ම රැල්ලේ තියෙන ගති ලක්ෂණ විමසනවා. දැන් කතකින් මේ ටිකක් රළු මට්ටමක සම්පජඤ්ඤයක් අපි දිනු කරන්නේ. පස්සේ මේ ගැන අවබෝධය වැඩි වුණාට පස්සේ අපි මේ ටික ඔක්කොම හිත අතහැරලා දාලා නිදහසේ හිත සුවසේ වාසය කරනවා. හැබැයි දැනුවත්ව දැන් මේ බන්දුජිය මහත්තයාට මතක ඇති අපි මහා ශුන්‍යත සූත්‍රය සාකච්ඡා කරද්දී ඔය කාරණේ මතු කළා. දැන් හිත ශූන්‍යව පවත්වනවා හැබැයි දැනුවත්ව සම්පජානෝ කියලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ නැවත නැවත යොදලා තියෙනවා. දැනුවත්ව තමයි හැබැයි ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. වේදනාවක් පහළ වෙලා නැතිලා යනවා හැබැයි දැනුවත්ව. සංඥාවක් පහළ නැතිලා යනවා දැනුවත්ව. සිතුවිල්ලක් පහළලා නැතිලා යනවා හැබැයි දැනුවත්ව. දැනුවත්ව කියන කාරණය නිතරම තියෙනවා. හැබැයි ඒ දැනුවත් බවට සමහරවිට අරමුණක් ඇත්තෙත් නැහැ. හැබැයි දැනුවත්. ඒ වගේමයි මේ දැනුවත් බවට ලොකුවට නිකන් අර දත්මිටි කාගෙන ඉන්නවෙත් නැහැ. ඒක නිකන් નિરાයාස දැනුවත් බවක්. හරි සහැල්ලු සරල දැනුවත් බවක්.
ඔව්. නමුත් දැන් සම්පජාන කියනකොට අපි දැන් සම්පජානය පවත්වන්න මමත්වය මුල් කරගෙන පවත්වන්න
අවශ්‍ය නැහැ නේද? නැහැ, එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ මමත්වයක් කෙනෙක් පුජ්‍යලයක අවශ්‍ය වෙන්නේ නැහැ සම්පජාන වෙන්න. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, උන්වහන්සේලා දැනුවත්වමනේ වාසය කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න බෑ මේ එතනදී පුජ්‍යල භාවයක් මමත්වයක් අත්‍යවශ්‍යයි කියලා දැනුවත් වෙන්න. ඒක නිකන් හිතේ තියෙන හැකියාවක්, හිතේ තියෙන කුසලතාවයක්. අපි මේ අනවශ්‍ය විදිහට තමයි මේක අස්සට කෙනෙක්ව ඔබාගෙන තියෙන්නේ, පුජ්‍යලයක්ව ආරෝපණය කරගෙන තියෙන්නේ. ඒක තමයි අපි අවිද්‍යාවෙන් කරලා තියෙන්නේ. අපි එහෙමනම් අවිද්‍යාව දුරු වෙන්න මේ පුජ්‍යල භාවය මමත්වය ඉවත් වේවි. හැබැයි දැනුවත් බව ඉතිරි වේවි.
එහෙම. ඒ වගේම සංඝාස දැන් අපි ඔය ස්වභාවය අත්දකින්න ඉන්නකොට දැන් ඒක දැන් අපි බොජ්ජංග ස්වභාවය උනාට එතන ඒ කියන්නේ හැම දෙයකම දැන් අර පරතෝ බල්මක් ඒ අවස්ථාවේදී යදවුවොතින් ඔය හැමදේම තිබුණත් නමුත් යම්කිසි සිතටම ආවේනික ඒක සමාධි ස්වභාවයක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඒ කියන්නේ එකක් අල්ල කිසිවක් අල්ලගෙන නැහැ. නමුත් ඒ කියන්නේ අපි වැඩක් කරනකොට බොහෝ විට ක්‍රියාසිතක ස්වභාවය පැවතුනාට හුදකලාව වාඩි වෙලා එහෙම ඉන්නවා නම් අර ස්වභාවයක් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. හැමදේම කලවමේ තිබුණට නමුත් හිත යම් ඒ කියන්නේ පසුතලයේ එයාටම ආවේනික නිකන් මිසල ස්වභාවයක් තිවිද්දි තමයි අර සියල්ල දැනෙන්නේ. ඒ වගේ ස්වභාවයක්ද තියෙන්නේ කියන එක ඒ වගේ තමයි අත් දකින්නේ.
හරි.
ඔකේ ඒක එතකොට මේ එක අල්ල ගැනීමක් නෙමෙයි. නමුත් අර ප්‍රතෝ බැලුවකින් බැලුවාම තමයි ඒකත් අහුවෙන්නේ. එහෙම නැත්නම් ඔහි හැමදේම නිකන් කලාවේ
කරනවා.
ඔව්.
ඒක තමයි.
කියනවා වගේ
අපි ඔතන මට හිතෙන්නේ නම් ඔතන අපි අර ඌමනාවකින් බලන්න යෑම තුළ තමයි වැරදින්නේ. මොකද එතෙන්දී අපි නිකන් ආයෙ බැලුවොත් තමයි පැටලෙන්නේ, අහුවෙන්නේ. ඒ වෙනුවෙන් නිකන් වැඩ ටික නිකන් ඉබේ කෙරෙන්න දෙනවා නම්, හැබැයි අපි දැනුවත්ව නම් ඉන්නේ ලොකුවට මමෙක් හැදිලා නැත්තම් එහෙම නැතිනම් ගැටලුවක් නැහැ. නමුත් අපි මේක මේ දැන් මොකද්ද වෙන්නේ මම ඉන්නවද මෙතන කියලා එයා විමසන්න යෑම තුළම තියෙන්නේ අනවශ්‍ය සංස්කරණයක්. එතකොට නිකන් අර වාහනේ නිකන් ඔහේ දුවන්න දුන්නා නම් අපි අත් දෙක අයින් කරගත්තා නම් එයා අරගෙන යනවා. අපි අත දාන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි අත දාන්න වෙන්නේ අර බැරේලාවත් එයා ඉතින් වරද්ද ගත්තා. එයා ගිහිල්ලා වම් පැත්තට බර වුණොත්, එයා ගිහිල්ලා දකුණු පැත්තට බර වුණොත්, ඉතින් එහෙමනම් අපි පොඩ්ඩක් එයාව හසුරුව ගන්න අවශ්‍යයි. එහෙමනම් එහෙම නැත්තම් ඉතින් අර හැන්ඩල් එක අතහැරලා බයිසිකලේ යනවා වගේ යන්න තමයි තියෙන්නේ.
එහෙමයි සමහරවිට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අද දැන් සංස්කරණ ගැන කතා කරනකොට දැන් මට මෙහෙම අදහසක් ආවා. දැන් අපි භාෂාවන් පවත් මේ ඉගෙනගෙන තියෙනවා. දැන් ඒ වගේම දැන් මේ බුදුදහම බුද්ධ භාෂිතය දැන් ඒ කාලේ තිබුණෝ පාලි මේ භාෂාව අනුදැනගෙන ඒකට අදාළව තමයි දැන් පොත්පත්වල ලියලා දැන් අපි පරිහරණය කරගෙන මේක ධර්මයේ ඉගෙන ගන්න. නමුත් දැන් ඒක දේශනා කරනකොට නමුත් බුදුන් වහන්සේ ඇත්තටම දැන් සමහරක් තැන්වලදී බලාපොරොත්තු වුණු දේද සමහරක් ධර්ම දේශනා අහනකොට සමහරක් තැන්වල දේශනා කරනකොට ඇත්තටම මේක අත්දකපු නැති කෙනෙක් ප්‍රකාශ කරනකොට බොහෝ විට කරන්නේ සංස්කරණ කරලා කියන එක තමයි තේරෙන්නේ. එතකොට එහෙම වෙනකොට මේක ආපහු ධර්මයේ ඇතරම ධර්ම විකෘති. ඒ කියන්නේ අවබෝධ ඒක නහන ආයතත් එතකොට නියම මූලික පිරිසිදු දේ යනවද කියන එක නිකන් සැක සහිත ස්වභාවයක් තියෙනවා. සමහරවිට එතකොට ඉතින් එහෙම වුණත් හිතෙනවා එතකොට එහෙමනම් ධර්ම අවබෝධයක් නැතුව ධර්මයේ දේශනා කරන්න යන එකත් වැරදි නේද එහෙමනම් කියලා. නැත්තම් ඇත්තටම කියවෙන්නේ තමන් දාගත්තු අතින් දාගත්තු සංස්කරණය කරපු දේවල් ඔස්සේ නේද ප්‍රකාශ වෙන්නේ වචී සංකාර හැටියට.
ඔව්. ඉතින් ඒක අමාරුයි වළක්වන්න මට හිතෙන්නේ. මොකද ඒක පාට ඉතින් කෙනෙක් අපි දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් බණ ටිකක් කියද්දි ඉතින් ඒක පාටම යා රහත් වෙලා බණ කියනව නෙමෙයි. ඉතින් එතකොට මේ දැන් මම මේ කියද්දිත් රහත් වෙලා බණ කියනව නෙවෙයිනේ. ඉතින් එතකොට ඉතින් අපි යම් පමණක අපි පොත්පත් පරිශීලනය කළා ලැබු බහුශ්‍රත භාවයක් මේ තුල තියෙනවා. ඉතින් හැබැයි ඒක බහුශ්‍රත භාවයෙන් පමණක් නතර නොවි යම් පමණකට අත්දැකීමකුත් මේ තුල තියෙනවා නම් එතකොට ඉතින් සෑහෙන දුරකට අර බන්දුදීව මහත්තයා කිව්වා වගේ නිකන් ඇතුලෙන් කරපු සංස්කරණ හිතා ගැනීම වලින් අයින් වෙලා ඇත්ත වශයෙන්ම කරපු ප්‍රත්‍යක්ෂයක් මත පදනම් වෙලා තියෙනවා නම් සෑහෙන දුරට එහෙමනම් සත්‍යයට සමීපයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වැරදි වැටහීම් වැරදි අවබෝධ පහළ වෙන්න පුළුවන්. ඇත්තනම මේ කාරණාව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර බුද්ධ භාෂිතේ ඒ අන්දමින්ම දේශනා කරන්නේ යම් පිරිසක් පමණයි. තවත් පිරිසක් ඒකට ටිකක් ළඟින් යන එකක් කියනවා. තවත් පිරිසක් ඒක ඊට සම්පූර්ණයෙන් වෙනස් දේවලුත් කියනවා. ඉතින් ඒක බුදුහාඳුරෝ සූත්‍ර දේශනාවලදී පවා දේශනා කළා තියෙනවා. මේක තමයි ඉතින් ස්වභාවය. ඒ කියන්නේ උන්වහන්සේ කියපු දේ ඒ හැටියෙන්ම කියන්න පුළුවන් කමත් ඒකත් එක්තරා භාග්‍යයක් තමයි ඉතින්. එම් නැත්තම් ඉතින් වෙන්නේ ඊට ටිකක් ළඟින් යන එකක්. නැත්තම් ඒකට වඩා හාත්පසින්ම වෙනස් එකක් තමයි කියන්නේ. ඉතින් එහෙම භික්ෂුන් වහන්සේලා ඉන්න බව බුදුරජාන් වහන්සේ සූත්‍ර පිටකේම කියලා තියෙනවා. ඉතින් යනවා අපිට තියෙනවා මේවා ඉතින් අදීයේ පහළ වෙච්ච දේවල් නෙමෙයි. එදාක කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අර මහා තණ්හා සංකේ සූත්‍රයේදී සාති භික්ෂුව එහෙම එයා පිළිගත්තේ මේ විඥානේ දෙකට තියෙනවා කියලා. ඉතින් එහෙම ඒ විඥාණය කලින් භවවලින් මේ භවයට ආවා, මේ භවයෙන් ඊළඟ භවයට යනවා. මේ අඛණ්ඩ විඥානයක්, දිගට පවතින විඥානයක්, ආත්මීය විඥානයක් තියෙනවා කියලා තමයි යා හිතාගෙන හිටියේ. ඒ බඳු දහමක් තමයි යා දේශනා කළේ. ඉතින් පස්සේ තමයි ඒක අනිකුත් සංඝයා වහන්සේලාට ආරංචි වෙලා බුදුරජාන් වහන්සේ දක්වා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේව කැඳවලා ඒ දෘෂ්ටිය දුරු කරන්න උත්සාහන්ත වුණේ. ඉතින් ඒ වගේ අර දහම වැරදි විදිහට වටහා ගත්ත පිරිස් එදත් ඉඳලා තියෙනවා. ඒ නිසා අපිට තින් ඕක වළක්වන්න අමාරුයි. අපිට තියෙන ඉතින් පුළුවන් තරම් මේවා විමසා බලමින් තවදුරටත් සාකච්ඡාවට බඳුන් කරමින් බුද්ධ දේශනාවත් එක්ක ගලපමින් වාසය කරන්න තමයි. ඒ වගේම ඉතින් ප්‍රායෝගිකව මේවා අපේ හිත ඇතුළේ දියුණු කරමින් මේ කටයුතු කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා අපි මුලින් කතා කරපු දේ, මුලින් දේශනා කරපු දේ, පස්සේ කතා කරපු දේ, පස්සේ දේශනා කරපු දේෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දැන් අපි අවුරුදු ගානකට කලින් බණක් කිව්වා. ඊට පස්සේ අවුරුදු ගානක් ගත වෙලා බණක් කියනවා. සමහරවිට ඒ කලින් කියපු දේට වඩා ටිකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන් දැන් කියන බණ. මොකද ඒ තමනුත් යම්සි පරිණත වීමක් ඇතුළේ සිද්ධ වෙනවනේ නේද? අපි තවතුරටත් ධර්මයේ පෝෂණය වෙනවා. ඊළඟට අපි මේ දහම තව ප්‍රගුණ කරනවා. එතකොට අපි කියන බණ වෙනස් වෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ අනිවාර්යයෙන්ම එදා කියව බණම අදත් අකුරක්වත් වෙනස් නොකර දැන් කියව යුතුයි කියලා එහෙම කියන්න බෑ. ඒ බඳු හැකියාවක් ඇත්තේ ඉතින් රහතන් වහන්සේට. ඒ එහෙම එකකුත් තියෙනවා දැන්. උදාහරණයක් වශයෙන් දැන් ඇතම් සූත්‍ර දේශනාවන් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ කියපු දේ අකුරක් ව්‍යංජනයක් නෑර ඔන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට ඒක අහන අනිත්ත නැත්තා මේ ප්‍රශංසා කරනවා, මවිතේ පළ කරනවා, සාමීනී බලන්න මේ සර්වඥ දේශනාව නැත්තම් ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ දේශනාව ස්වාමින් වහන්සේ කිසිම අකුරක් ඉස්පිල්ලක් නැර ඒ ආකාරයෙන් ඉදිරිපත් කළා කියලා ඉතින් උන්වහන්සේ ඒ අනිත් ඒ අහන කෙනා මේ ප්‍රශංසා කරනවා. ඉතින් එහෙම හැකියාවක් ඉතින් බොහෝ දුරට ත්‍රහතන් වහන්සේලාට පමණක් උරුම වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ අනිත් හැමෝටම ඉතින් පුංචි පුංචි අඩුපාඩුකම් වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ අපි පුණ්‍යා විජේසුන්දර මහත්මීට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ඇහෙනවද?
ඔව්, ඇහෙනවා.
ඔව් ස්වාමීන් වහන්ස, මගේ මේ ප්‍රශ්නය ධර්ම සාකච්ඡාවට සම්බන්ධයි. මොකද ප්‍රපංච ගැන කතා කරපු දේශනාවක් වුණා. මම භාවනා කරනවා අසනීප තත්ත්වල ඉඳලා, ඒවත් මගහර ඒවත් සුව වෙලා තාම මම කොහොම හරි මේක කරගෙන යනවා. මට මේ ළඟටදී ඉඳන් සක්මන කරනකොට, ඒ වගේම අනිත් වෙලාවට සක්මත් වෙනකොට, එහෙම නැත්නම් යමක් බොන විට මම ඉස්සර හොඳට සක්මත් වෙලා සිත සමාධි තත්ත්වයටපත් වෙලා පර්යන්කේට ඉඳගත්තා. නමුත් මට දැන් සක්මනේදී විශේෂයෙන්ම ධාතු ලක්ෂණ දැනෙනකොට, දැන් එළියේ ටයිල් එකේ සීතල දැනෙනකොට මම සීතල දැනුණා කියලා ඒකට සතුටුමත් වුණා. මට ළඟකදී ඉඳන් මම ප්‍රපංච කරනවා පරිසිත වික්ෂිප්ත වෙලා කියලා මට දැනෙනවා ස්වාමීන් වහන්ස. මේ එළිය ටයිල් එක සීතලයි, මගේ ශරීරයේ ධාතුල රස්නේ නිසයි මේ වෙනස දැනෙන්නේ. එතකොට මම මේ මම සතුටුමත් වෙලා තියෙන්නේ බාහිරව තියෙන ධාතු ලක්ෂණ වලටයි, මගේ ඇඟ පිටලේ තියෙන ධාතු ලක්ෂණ වලට නොවේ. එහෙම කියන හිතෙනවා, ඉස්සර වතුර එකක් බොන මේ රස්නේ දෙයක් බොනකොට ඇඟ ඇතුලේ එක වතුර ක්‍රමාකුංචණයෙන් පහළට ගියත්, නමුත් ඒකේ උෂ්ණත්වය ශාරීරියේ පපුව ප්‍රදේශයේ පැතිරෙන එකට සතුටුමත් වුණා රස්නේට සීතලට. දැන් මට එතනත් මම ප්‍රපංච කරනවා, මේ මම වෙනස දකින්නේ. මම දකින්නේ මගේ ධාතු නෙමෙයි, මම එළියේ තියෙන ධාතු වල ලක්ෂණ ගැනනේ මම මේ දකින්නේ. එහෙම කියන එකක් ස්වාමීන් වහන්සේ, ප්‍රපංචයකට යනවා මම මේ වික්ෂිප්ත වෙලා වගේ, මම මෙච්චර කල් වැරදි දෙයක්ද කරේ කියන එක. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මම ඇත්තටම පොඩි කාලේ ඉඳන් අර බයෝ වල ඉස්සලා මුගන්නන්නේ කෙනෙක් රස්න දෙයක් ඇගුවම අත ගන්න මොළයට යනවා, මේ රස්න කියලා ගන්න ඕනේ. එහෙම කියන ඒ එළියේ ධාතුනේ මම තාමත් බලන්නේ කියන එක තමයි මගේ ඔළුවට එන්නේ හැම තිස්සෙම. දැන් මේ ළඟකදී ඉඳන්
හරි නෑ, ඕකේ ගැටලුවක් නැහැ. මොකද දැන් ධාතු මනසිකාරය වඩනකොට හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. ඒක ධාතු මනසිකාර භාවනාවේ ලක්ෂණයක්. මොකද ධාතු මනසිකාර භාවනාව විශේෂයෙන්ම ප්‍රඥාව අවදි කරන භාවනාවක්. එතකොට අපි නොදකපු පැති, සූක්ෂම පැති මතක් වෙලා නැත්නම් අවබෝධ වෙලා එන්න පුළුවන්. අර ඒක අල්ලගෙන හැබැයි දිගට කියවන එක තමයි පුළුවන් තරම් අපි අවම කරන්න තියෙන්නේ. දැන් ඔවා මතක් වෙන එක තේරෙන එක කිසි වරදක් නැහැ. ඉතින් එතන අපේ යම්සි නුවණේ වර්ධනයක් පෙන්නු කරනවා. හැබැයි ඉතින් ඒක දිගට දිගට කල්පනා කර කර යන එකකින් වළක්ව ගන්න. හිත දැන් ඔක අවබෝධ වේවි මෙහෙම හිතේවි පොඩ්ඩක්. හැබැයි හිතුණාට පස්සේ දැන් ආයෙ නිකන් Tamanටම අවවාද කරගන්න දැන් මේක ඕන්ට වඩා හිතන්න අවශ්‍ය නැහැ. ඒක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම දැන් ආයෙත් හිත සංසුන් කරගෙන භාවනා කරනවා කියලා ඒ විදිහට කරගෙන යන්න. දැන් මොකද ඔකේ තව ගැඹුරකට යනකොට දැන් අපි ඔය ඇතුළත ධාතු වෙන්න පුළුවන් පිටත බාහුව වෙන්න පුළුවන් මේ කොයි පැත්තක තියෙච්ච ධාතු වුණත් ඒවැ පොදු ලක්ෂණ තමයි ඊට පස්සේ පේන්න ගන්නෙ. ඒ පොදු ලක්ෂණ ඇත්තරම කාටත් සමානයි. ආයේ ඇතුළත පිටත බෙහෙදයක් නැහැ. ඒවා ඔක්කොම නිකන් සමානයි. ඔක්කොම ටික දැන් ඒක නිකන් මිශ්‍ර වෙන්න ගන්නවා. ඒ අජ්ජත් බහිද්ධා ભેදය අහෝසි වෙන්න ගන්නවා. මොකද ඔක්කොම හැම තැනම තියෙන නිකන් හුදෙක් ධාතු ප්‍රියාංගානිත්‍ය පමණයි කියන අවබෝධයට යෝගාචරයක් එනවා. නමුත් ඒකට එන්න කලින් ওই වගේ අපේ හිතේ ටිකක් මේවා විමසන ගතිය, බෙදලා බලන ගතිය, මේවා සූක්ෂමව මේ යෝනිසෝ මනසිකාරය යොදන ගතිය වැඩි වුණා කියලා ඒකේ වරදක් නැහැ. අපිට තියෙන අර ඒකේ ප්‍රමාණය දැනගෙන හිත බේරගන්නයි තියෙන්නේ. ඕන්ට වඩා හිතන්න දියොත් එහෙම පටලව ගන්නවා නැත්නම් හිතට වෙහෙසක් දැනෙනවා.
ඊළඟ දහම් ගැටළු එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොම්පින් අපි දැනුවත් කරනවාට ස්වාමීන් වහන්සේ මේ අර විතක්ක විචාර කියන තැන දැන් මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාසය විතක්ක විචාරයට වැඩිය සිවුම් වෙන්නේ කොහොමද කියන එක මට පොඩ්ඩක් වික්ෂිප්ත වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දැන් විතක්කයෙන් කිම්ම නේද, ඒ කියන්නේ අපි මනසින්ම වෙන විතක්කයකින්ම තමයි අපි ආස්වාස් ප්‍රස්වාසය අපිට සිද්ධ වෙන්නේ. ඒක අපි හිතුවට අපිට තේරෙන්නේ අපි නිින්ද ගියාම මේ ආස්වාස් ප්‍රස්වාසය සිද්ධ වෙනවා කියන එක ඒක අපිට අවබෝධයක් තියෙනවානේ. එහෙම වුණත් එතකොට ඒක ඇත්තටම ඒ කියන්නේ හිතකින් කරන්නේ නැහැ කියන එක අපිට පිළිගන්න බැහැනේ. එතකොට අර ආස්වාස ප්‍රස්වාසය දැන් ඔය මේ අපි ධ්‍යාන මට්ටමින් ගත්තත් විතක්ක විචාරණේ ඉස්සෙල්ල සංසිඳෙන්නේ. එතකොට ඒ විතක්කයකින්ම නම් ආස්වාස ප්‍රස්වාසය අපිට සිද්ධ වෙන්නේ. ඒක කොහොමද සාවිධාංශ වෙන්නේ අර හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාසය සංසිඳෙනවා කියන එක? ඒ පොඩ්ඩක් මට අපහැදිලි සාවිධාංශයට අහන ප්‍රශ්නේ තේරුණාද දන්නේ නැහැ සාවිධාංශ.
මට තුට්ටක් ප්‍රශ්නෙත් අපහැදිලි. කෙසේ නමුත් මට මම නිකන් තේරෙන විදිහට මම කියන්නම්. ඒ කියන්නේ දැන් අර මහත්කෝ වගේ විතක්ක ਵਿਚාර සංසිඳීම කලින්ම සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තමයි මේ කාය සංස්කාර සංසිඳෙන්නේ. නැත්නම් මේ මොනවාද ඒකට කියන්නේ ආශාස ප්‍රසාද දෙක සංසිඳෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානය වගේ ගත්තොත් එතනදී විතක්ක ਵਿਚාර සහිතයි කාය සංස්කාරත් සංසිඳිලා නැහැ. දෙවෙනි ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර රහිතයි. ඒ කියන්නේ ඒවා සංසිඳිලා. හැබැයි ඉතින් කාය සංස්කාර තියෙනවා. හතරට යනකොට තමයි කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ. ඉතින් එතකොට මේකේ ගැටලුවක් නම් මට නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේවා එකකට එකක් සියුම් කියලා කියනට වඩා මේ දෙක අතර අපි සංසන්දනයකට යනවට වඩා මේනේ එක මට්ටමක තියනවා කියලා හිතාගත්තම ඉවරයි. ඒ කියන්නේ දැන් කාය සංස්කාරවල තියෙන පුංචිම මට්ටම නැත්තම් සූක්ෂම මට්ටම තමයි ආශාද ප්‍රසවාස කියලා කියන්නේ. වචී සංස්කාරවල තියෙන පුංචිම මට්ටම සූක්ෂම මට්ටම තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. එතකොට ඒ මට්ටම් දෙකක් අපි මේ කතා කරන්නේ. පැති දෙකක්, channel දෙකක් අපි මේ කතා කරන්නේ. එතකොට මේ channel එකත් සංසිඳෙන්න ඕනේ, අනිත් channel එකත් සංසිඳෙන්න ඕනේ. එතකොට ඒ දෙකෙන් මුලින් සංසිඳෙන්නේ විතක්ක ਵਿਚාර කියන channel එක කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ දෙක නිකන් සමාහිත මේවා අතර සම්බන්ධතාව තියෙන්න පුළුවන්, අන්තර් සම්බන්ධතාව තියෙන්න පුළුවන්. අපි වැඩියෙන් විතර්ක කරනකොට යමක් විමසලා බලනකොට සමාහිත මේ හුස්ම රැල්ල කියන එක ඕලාරික වෙන්න පුළුවන්. ඒක රළු වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්. විතක්ක ਵਿਚාර සමනය වෙනවා කියනකොටම ඉතින් කාය මේ කාය සංස්කාරات ආශාද ප්‍රසවාසත් සෑහෙන දුරට සමනය වෙන්නත් අවශ්‍යයි. අන්තර් සම්බන්ධතාව තියෙනවා. නමුත් මේ එකිනෙකට එකක් ඉතින් මේකයි වැඩියෙන් සූක්ෂම කියලා හැමනම් වර්ග කරන්න අමාරුයි කියලා තමයි මට හිතෙන්නේ. අපි මේ පැති දෙකක් කම්පයා කරන්නේ. ඒ කියන්නේ පැති දෙකක් අපි මේ කම්පයා කරන්න යන්නේ, සංසන්දනය කරන්න යන්නේ. ඒතකොට මට හිතෙනවා යම්සි නොගැලපීමක් තියෙනවා කියලා.
එමයි සමනසේ ප්‍රශ්නේ ආවේ දැන් අර අර 1 2 3 4 කියලා ධාන මට්ටම් වල සියුම් බව දැන් දෙවෙනි ධානයට වැඩිය හතරවෙනි ධානයේ සියුම් යන්නේ. ඒකයි මට එහෙම
නෑ කොහොමද ඉතින් හතරවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දැනටමත් සංසිඳලා ඉවරයි.
එහෙමයි සමනසේ
දෙවෙනි එකේදීම විතක්ක ਵਿਚාර හැලිලා තුන්වෙනි එකේදීත් විතක්ක ਵਿਚාර නෑ හතරවෙනි එකෙත් විතක්ක ਵਿਚාර නෑ හතරවෙනි එක ඊටත් අමතරව කාය සංස්කාරත් අතර වෙලා.
දැන් ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් මෛත්‍රී භාවනාව වගේ දැන් මෛත්‍රී භාවනාවෙන් අපිට තුන්වෙනි ධානය දක්වා යන්න පුළුවන්නේ. දැන් මෛත්‍රී එතකොට සියලු සත් දැන් සෝපත් වෙත්පා කියන සංඥාවනේ. එතකොට ඒක විතක්කයක් වෙන්නේ නැද්ද දෙවෙනි ධානය ඉක්මනකොට? දැන් ඒක ගැන අපි හිත හිත නේද ස්වාමීන් වහන්සේ දෙවෙනි ධානයට පිටා
නෑ. ඒක තමයි දැන් මුල් අවස්ථාවේදී ඔය කියන විතර්කය සිද්ධ වෙනවා. සියලු සත්වයේ සුවපත් වේවා නැත්නම් මම සුවපත් වේවා. ඒ විදිහට අර විතර්කයේ යෙදෙනවා. හැබැයි දෙවන ධ්‍යානයේ මට්ටමකට වගේ යනකොට තේරුම් ගන්න වෙන්නේ මේ එතෙන්දී අර විතක්ක ਵਿਚාර වෙනුවට දැන් තියෙන අර මෛත්‍රී ක්වලිටි එක, මෛත්‍රී ගුණය. දැන් හිතේ ඒක නිකන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා, ඉස්මතු වෙලා තියෙනවා. අන්නේ ගුණයට තමයි දැන් හිත නිකන් ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඒ ගුණයට තමයි මේ හිත නිකන් ඇලිලා තියෙන්නේ. ඒ හිත ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් රිංගගෙන තියෙන්නේ. නමුත් අර කෙනෙක් පුජ්‍යලේ කල්ලාගෙන මේ නැවත නැවත හිත නැංවීමක් නෙමෙයි. දැන් පුජ්‍යලේක ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු ඉස්සරහින් යම්සි අපි තුමු ගුරුවරයෙක්ගේ රූපයක් මවාගෙන ඒ තනත්තට මෛත්‍රිය වඩනවා. ඉතින් එතකොට ඔන්න අපි තුමු ප්‍රථම අධ්‍යයනයට කෙනෙක්පත් වුණා. ဒုတိය අධ්‍යයනයටපත් වෙනකොට ඒ රූපේම දැන් හිත නතර වෙලා. දැන් ආයි හිත හෙල්ලෙන්නේ නැහැ ඒ රූපයටම හිත ඇලිලා. අතරම ගුණය කියනට වඩා රූපය කියලා කියන්න පුළුවන්. ගුණය කියන එක තවත් එහාට යන්න ඕනේ. ක්වොලිටි එක විතරක් ගන්නවා නම් දැන් මේ වෙනකොට අර රූපය යම්සි ඡායාවක් තිබුණා. ඒ ගුරුවරයාගේ යම්සි ඡායාවක් තිබුණා. එයාගේ නිමිත්තක් තිබුණා. ඒ නිමිත්තරම හිත ගිහලා නිකන් හේතු වුණා. දැන් හිත හෙල්ලෙන්නවත් නැහැ. ඒක නැවත නැවත විතර්ක කරන්න අවශ්‍ය නැහැ දැන්. හිත ඒක අවුස්සලා බලන්න අවශ්‍ය නැහැ. විතක්ක ਵਿਚාර කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ රූපේම දැන් හිත එල්බගෙන ඉන්නවා. ඉතින් එතකොට ඒක දෙවන ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ ක්වොලිටි එක එන්නේ ඇත්තටම තව එහාට යනකොට. දැන් අය මේ මොකක්ද ඒකට කියන්නේ මෙත්තා චේතෝ විමුක්ති වගේ තැනක් එනකොට. එතකොට තින් අර සියලු සත්වයෝ කියලා මුළු විශ්වයටම මෛත්‍රී පතුරන මට්ටමකදී තනිකර සෑහෙන දුරට ඉතින් සත්ව පුජ්‍යල භාවයටත් වඩා ඉතින් අර හිත නිදහස් වෙලා ඒ මෛත්‍රී ගුණයකින් හිත ආඩ්‍ය වෙච්ච ගතිය තමයි එතෙන්දී කතා කරන්න වෙන්නේ.
එහෙමයි සමිනාස්, එහෙමයි බොහොම පිං තව කියන ගොඩක් එතන එතන සංඥාවක් නේද සමිනාස් අපිට? ඒ කියන්නේ දැන් අර පටවි සංඥාව වගේ මේ මෛත්‍රිය කියන සංඥාවක් වගේ එහෙමද සමිනාස්?
ඔව් එතන ඇත්තට මේක රූප සංඥාවක් තියෙනවා. නැහැ ඒ කියන්නේ අපිටම දැන් ගුරුවරයෙකුට මෛත්‍රී කරාද එතන පුජ්‍යල සංඥාවක් තියෙනවා. ඒ වගේමයි මේ පුජ්‍යලයා අනුසාරයෙන් අපි ගත්ත යම්කිසි නිමිත්තක් සංඥාවක් තියෙනවා. ඒ සංඥාවේ තමයි දැන් හිත ගිහිල්ලා හේතු වෙන්නේ. සංඥාවේ තමයි හිත ගිහිල්ලා නිකන් ඇලෙන්නේ. දැන් ඉතින් හිත හෙල්ලෙන්නේ නැහැ. ඒ සංඥාව තුළ නිකන් හිත හිර වුණා වගේ, ලොක් වුණා වගේ දැන් ඉතින් හිත ඒකෙම තියෙනවා. දැන් ඉස්සෙල්ලා පළවෙනි එකේ වෙන්නේ මේ සංඥාවට නැවත නැවත හිත ගන්නවා. නැවත නැවත හිත මේ ගෙනියන්න ඕනේ. හිත එළියට යනවා වගේ බලනවා, ආයෙත් ඔන්න ගේනවා, ආයෙත් යනවා, ආයෙත් ගේනවා. චිතන විතර විතක්ක ਵਿਚාරයක් තියෙනවා. දැන් දෙවැනි එකට එනකොට එතනට ගෙනවමයි ආයෙ හෙල්ලෙන්නේ
නැහැ. එමයි සමිනාස්, බොහොම පිං ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සර්.
ඊළඟ දහම් ගැටලුව යෝෂි වන්නිආරච්චි දෙවිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ, දැන් මේ අපේ හිතේ සතිය පවතින අවස්ථාවලදී ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවට වැඩියෙන් උපාදාන වෙන්නේ කඩු වෙනවනේ ස්වාමීන් වහන්සේ? මොකද ඒ හිතේ ස්වභාවය වෙනස් වෙනවා දැනෙන නිසා. එතකොට ඒ සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රපංචත් අඩු වෙනවා.
ඔව්
ඒ වගේම ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඒ කියන්නේ එහෙම සතියක් නැහැ, හැබැයි මේ දකින මේ රූප වේදනා සංඥාවල අඩුපාඩු දකින අපිට දැන් ඒවැ වෙනස් වීමේ ස්වභාවය ඒවැ බොඳ වෙලා යන ස්වභාවය දකිනකොට ඒව ගැන තියෙන ප්‍රපංච කරන්න පුළුවන් හැකියාවත් අඩු වෙනවා. ඒ වගේ ආකාර දෙකකට මේවෙන් මේවට උපාදානය වෙන ගති අඩුවීමක් පෙනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ධර්මයට අනුකූලයිද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
මට චුට්ටක් ආයෙ කියන්න මේ ප්‍රශ්නය, මේ මම චුට්ටක් අවධානය ගිලිහුණා.
හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් හිතේ සතිය පවතින වෙලාවට දැන් මේ රූප වේදනා අපිට දැනෙනකොට අර හිතේ ස්වභාවය ගොඩක් වෙනස් වෙන්න දෙන්නේ නැහනේ. අර උපේක්ෂා සහගත තත්වයට තියාගන්න ඕනි හින්දා ඒවට ඇලෙන ස්වභාවය අඩුයි.
හරි.
ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා මේ දකින රූප, එතකොට වේදනා, මේ සංඥාවල ස්වභාවයන් වෙනස් වෙනවා. ඒවැ අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ රූපය වෙනස් වෙනවා පේනවා, සංඥාවල් වෙනස් වෙනවා යනවා පේනකොට එතකොට ඒකට තියෙන ඇලීම අඩු වෙනවා.
හරි.
එහෙම වෙන්න පුළුවන්.
වෙන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම දැන් අපි හැතරම දෙවෙනි අවස්ථාව ඇත්තටම ගත්තොත් දැන් මේකේ අනිත්‍ය ලක්ෂණය තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. දැන් මේක වෙනස් වෙන හැටි දකින්න. මේක දැන් අපි හිතන් හිටියේ එහෙම නෙමෙයි මේක නිත්‍යව තියෙනවා කියලා. නමුත් දැන් මේක වෙනස් වෙනවා. ඉතින් දැන් ඉතින් වැඩි මෙච්චරම ඇලෙන්න දෙයක් නැහැ. මොකද වෙනස් වෙනවානේ ඉතින්. කොයි කොටසටද අපි ඇලෙන්නේ නේද? දැන් අපි වෙනස් වීම කියන එක ගත්තාම දැන් අපි ඇලෙන්න නම් ඒකේ ස්ථිර බවක් අවශ්‍ය නැහැ. මොකද දැන් අපි තුමු දැන් ස්ත්‍රී රූපයක් ගත්තොත් අපි තුමු ඔන්න දැන් තරුණ කාලේ ලස්සනයි. ඉතින් අපි ඒකට ඇලෙනවා. හැබැයි දැන් ඕක වෙනස් වෙනවා කියලා අපි ඒක මහලු කාලයටපත් වුණාම සමහරවිට ඇලෙන්න දෙයක් නැහැ. මේ මොකද දැන් විරූපී වෙලා. දැන් අද අරමුණේ ওই දේ සිද්ධ වෙනකොට දැන් අපි ඇලෙන්න නම් යම්සි ලස්සන තැනක් ස්ථිරත්වයක් අවශ්‍යයි. නමුත් දැන් මේක වෙනස් වෙනවා දකින්නකොට එමනම් ඇලෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකටත් හිතින් ඉවත් වෙලා යනවා. ඒ නිසා අනිච්චානුපස්සී කියන එක තමයි ඔය කතා කරන්නේ. එතෙන්දිත් හිත ඒව අතහැරලා යනවා. හිතට එච්චරම ඒවට ලොකු ඇල්මක් නැහැ. ඒ වගේම ඉතින් අනිත් පැත්තට ඉතින් අර මුලින් කිව්වේ මට හිතෙන විදිහට නිකන් විරාගී බවක් දැනටමත් තියෙනවා. අලුතෙන් ඒකේ අනිත්‍ය බලන්න දෙයක්වත් නැහැ. දැන් හිත වැඩි මේවා ගණන් ගන්න. ඒතරත් ඉතින් එතකොටත් ඉතින් හිත ඒව අතහැරලා දානවා. ඒවට වටිනකම් දෙන්නේ නැහැ. ඒකෙත් වරදක් නැහැ.
එහෙනම් ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ දෙවන් සන්නයි.
හොඳයි හොඳයි.
ඊළඟ ගාම් ගැටලුව ආනන්ද පියානන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ආවද?
ඔව් ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මතර මාර වංශර දම් පන්දු ජීව මාතක කර්ම සාකච්ඡාවේදී මත සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න ඉතුණා. මේ දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේ මහානවන මාසෙන් දෙකින් බර කියන අය ඉන්නව, ධර්ම දේශනා කරන අය ඉන්නව, ගියොත් ඉන්නවා මේ රොක්කේසෙන් ධර්ම දේශනා කරන අය. මං අහලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද, මේ දැනුවත් කරලා තියෙනවද මේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න ඇති යම් කිසි පූර්ව සුසුසුකමක් සුසුකම් මාලාවක් සම්පූර්ණ කරන්න ඕනයි කියලා? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක්.
එකක් තමයි දැන් සේකියාවල එනවා ධර්ම දේශනා කරද්දි සැලකිය යුතු කරුණු රාශියක්. ඒ කියන්නේ අපි නිකන් පිළිපැදිය යුතු කරුණු කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඒක නිකන් ඇත්තටම මේ ධර්ම ගෞරවය මූලික කරගත්ත කාරණයක් එතන තියෙන්නේ. හිතන්න දැන් කවුරු හරි හිස්වසුම් පැළඳගෙන ඉන්නකොට, ආයුධ අතේ තියාගෙන ඉන්නකොට, සෙරෙප්පු දාගෙන ඉන්නකොට, නැත්නම් අර කකුල් දෙක මේ දෙපැත්තට දාලා වාඩිලා ඉන්නකොට, ඉතින් ඒ වගේ තැන් තියෙනවා. මේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කියනවා ධර්ම දේශනා කරන්න එපා කියලා. ඒ වෙනුවට නිකන් පහළ ආසනයක වාඩිලා ඉන්නකොට يعني ඒකට සුදුසු අන්දමින් ඉන්නකොට ඒකේ වැරදක් නැහැ. දැන් ඒ ඇවිල්ලා එක පැත්තක්. අනිත් පැත්තෙන් කියනවා ධර්ම දේශනා කරද්දී ඒ දේශනා කරන දේශකයා තුල පිහිටාගත යුතු යම්සි ගුණ කීපයක් කතා කරනවා. ඒ කියන්නේ අනිත් කෙනාට මේ ධර්මය අවබෝධ කළ යුතුයි කියන නිසා එක්තරා අන්දමක කරුණාව මිශ්‍ර වෙච්ච, අනුකම්පාව මිශ්‍ර වෙච්ච හැඟීමකින් ඕනේ ධර්ම දේශනා කරන්න. ඊට පස්සේ පුජ්‍යල චරිත ඝාතනයකින් තොරව ඕනේ ධර්මය දේශනා කරන්න. තමන්ව හුවා දැක්වීමකින් තොරව ඕනේ ධර්මය දේශනා කරන්න. අනිත්තයව පහත් කිරීමකින් තොරව ඕනේ ධර්ම දේශනා කරන්න. ඊළඟට මුලමැද අග ඒ ඒවා ගැළපෙන අන්දමකින් පැහැදිලි බවකින් ඕනේ ධර්ම දේශනා කරන්න. ඔය වගේ කාරණා පහක් මට මතකයි මේ තියෙනවා ධර්ම දේශනා කිරීමේදී සැලකලීමත් හේතු කරුණු. ඉතින් ඒවා පිළිපදිමින් තමයි ධර්ම දේශනා කළ යුත්තේ. හැබැයි ඉතින් අර මේ අනිවාර්යෙන්ම මෙන්න මෙච්චර ගානක් වස් ගාන වියා යුතුයි ධර්මයන් දේශනා කරන්න කියලා එහෙමම නීතියක් නැහැ. නමුත් ඉතින් යම් තමන් තුළ යම්සි බහුසද භාවයක් ඇති වෙන තුරු ටිකක් ඉවසුවයි කියලා වරදක් නැහැ. ඒ කියන්නේ ඔක කලබල විය යුතු කාරණයක් නෙමෙයි මේ ධර්මයේ දේශනා කරනවා කියන එක. තමන් ටිකක් හොඳට තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ නුවණක් ඇති කරගෙන කරන්න පුළුවන් නම් එතකොට ඉතින් අර තව අනිත් කෙනෙකුට මේ ධර්මයේ sannivedanaya කිරීමේ හැකියාවත් හොඳට තියෙනවා. ඒ වගේමයි අපි වරද්ද ගන්න තියෙන හැකියාවත් හුඟක් අඩුයි. එතකොට ඉතින් දෝෂාරෝපණ ඉන්න තියෙන අවස්ථාවත් අඩු වෙලා යනවා.
තමන් පිළිපදින්මින් තමන් අවබෝධ කරගෙන දේශනා කළ යුතුයි කියලා මේ
කතාව. ඒක ඉතින් ඇත්තටම නීතියක් වශයෙන්ම නෙමෙයි. ඒ බඳු ධර්ම කතිකයින් පෙන්ලා තියෙනවා මරත් මතක හිදීයට. ඒ කියන්නේ ඇතම් කෙනෙක් අනුමාන ඥානයකින් කියනවා, ඇතම් කෙනෙක් අවබෝධ කරගෙනම කියනවා, දැනගෙනම කියනවා, ඇතම් කෙනෙක් අහපු පමණින් ඉතින් කියනවා. ඔය වගේ ඉතින් ප්‍රභේද තියෙන්න පුළුවන්.
එහමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා කිසිසේත්ම මේ මුදල් පරිහරණය කරන්නේ නැහැ, මුදල් පරිසුන්නත බාරගන්නේ නැහැ. මම අත්දැකීමෙන් දන්නවා. අපේ ධම්ම ජීවාවන්තරේ මුදල් දුන්නාම මුන්නටම අපි මුදල් බාරගන්නේ කියලා ප්‍රතික්ෂේප කරනවා කියනවා. ඒ වගේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ පින්කතේ බදාගෙනම ඉන්නේ. දැන් අපි මම නම් සාමාන්‍යයෙන් ත්‍රිතක් කටියට මේ මුදල් පරිත්‍යාග කරන්නේ නැහැ. මොකෝ මතරේක පිටත මදිකමක් වගේ මොකෝ බුදුහන්තු කියලා කියනවානේ පරිත්‍යාග මුදල් පරිහරණය කරන්නේ නැහැ කියලා. ඉතින් අමාරු වෙලාවට ඔය අපේ දානමය පින්කම් වල අවසානයේදී මුදල් මේ පිළිකර හරියට පූජා කරනවා. ඒක මට හිතනවා මේ ස්වාමීන් වහන්සේට කොච්චරක් අපි වැරදි කිරීමට අනුබල දීමක්ද කියලා මට හිතෙනවා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සම්මාන.
ඔව් ඉතින් ඕවා නම් පොඩ්ඩක් ඉතින් කතා කරන්න ගියාම පොඩි පොඩි පැටලිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම
ඔව්
මේ ඉතින් ඇත්තටම මම නම් දන්නවා සමහර පන්සල්වල ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා සල්ලි පරිහරණය කරන්නේ නැති. ඒ නිසා අපි මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා විතරයි කියලා ඉතින් එහෙමම මේ ගෞරවයක් ගන්න අවශ්‍යත් නැහැ. ඉතින් අනිත් පැත්තට ඉතින් බුදු දේශනාවේ නම් ඉතින් විනයේදී ඉතින් කියලා තියෙනවා මේ පරිහරණය කරන්න එපා කියන එක. ඒ නිසා උත්සාහන්ත වෙන්න තියෙන්නේ පරිහරණය නොකර ඉන්න. අද මහත්යහන ප්‍රශ්නය අපි ගිහි පිරිසක් වශයෙන් භික්ෂුන් වහන්සේ නමකට මුදල් පරිහරණය මුදල් පූජා කළොත් තෙතෙන්දී නිකම් පෙළවීමක් සිද්ධ වෙනවද කියන කාරණය ඉතින් ඒක වෙන්න පුළුවන් ඉතින්. මොකද ඒ කියන්නේ මේ අපි උන්වහන්සේගේ හිතේ එක්තරා අන්දමක ඒ සඳහා කැමැත්තක් ඇති කරනවා, පෙළඹවීමක් ඇති කරනවා, උද්‍යෝගයක් ඇති කරනවා. ඊට පස්සේ උන්වහන්සේට මේකට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කොහොම හරි මේක දැන් යොදන්න සිද්ධ වෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් හැබැයි තවත් පැත්තක් තියෙනවා. දැන් මේ විනයෙන් මේ ඉඩ දීලා තියෙනවා. අපි හිතමු දැන් විහාර කර්මාන්තයක් සඳහා අපි තුමු සේනාසනයක පන්සලක මාකරී චෛත්‍යයක් ඉදිරි කරන්න තියෙනවා, මාකරී වැටක් ගහන්න තියෙනවා, මාකරී වගේ විහාර කර්මාන්තයක් සඳහා මුදල් දෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් භික්ෂුන් වහන්සේ අතට ගන්නවද කියන එක ඉතින් උන්වහන්සේගේ අතේ තියෙන ප්‍රශ්නයක්. මේ ඒකට සඳහා ඉතින් කැපකරුවෙක් යොදන්න පුළුවන්. නමුත් අන්න ඒ වගේ කියන්නේ විහාර කර්මාන්ත සඳහා නව කර්මාන්ත සඳහා මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්. අර ඒවා තමන්ගේ පෞද්ගලික පරිහරණයට පාවිච්චි කරන එක තමයි නවත්ත ගන්න තියෙන්නේ. අර පෞද්ගලිකව පරිහරණය සඳහා මුදල් අපිට අරගන්න බෑ. හැබැයි විහාර කර්මාන්ත සඳහා පොදු කටයුතු සඳහා එහෙම ඉතින් ගන්න වරදක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. ඉරුවන් සරණයි
වහන්සේ. ඊළඟ දහම් ගැටලුව පාලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. සංජානාති වශයෙන් යනවා.
එතකොට මට අවබෝධ වෙච්ච විදිහට නම් තුනක තුනක ස්පර්ශයේ තියෙන තැනම තමයි නේද ස්වාමීන් වහන්සේ උපාදානය කියන එක තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම ඔට ඔක තාදුට හිත මේ හිතුන එහෙම කියලා රොකේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා ඉතින් මහාන කොට යට බොබින් එකේ නූල් නැත්තම් ප්‍රවේගය. ඒ වගේ මට හිතන විදිහට ස්පර්ශය කියන තුන එකතු විදිහට ඇඟිලි තුන මැද ගම් ගෑවුනා වගේ එතෙන් නිවන උපාදානය ඇති වෙනවා කියලායි මට වැටහුනේ. ඒ වගේම තමයි රහතන් වහන්සේලාට මේ ඒ ඇඟිලි තුනේ ගම් නැහැ. ඉතින් එතෙන්දීම ඒගොල්ලන් උපාදානය නැති වෙලා තමයි ඉදිරියට යන්නේ කියලා. ඒක හද ස්වාමීන් වහන්සේම හිතුවා.
ඔය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔතන ඕවා ටිකක් එකිනෙකට සම්බන්ධයි. දැන් ඇත්තටම දැන් ස්පර්ශයක් මත තමයි පස්සපච්චා වේදනා. වේදනාපච්චා තණ්හා. කොහොමනේ යන්නේ ඉතින් නේද? ඉතින් එතකොට දැන් අපි පරිසම්පාද පැත්තෙන් ගත්තොත් ස්පර්ශයක් නිසා තමයි වේදනාවන් පහළ වෙන්නේ. ස්පර්ශයක් නිසාම තමයි සංඥා පහළ වෙන්නේ. ස්පර්ශ නිසාම තමයි සංස්කාර පහළ වෙන්නේ. ඉතින් එතකොට යම් කෙනෙකුට මේ ස්පර්ශය විනිවිද යන්න පුළුවන් නම් එතකොට සංස්කරණ සිද්ධ වෙන්න විදිහකුත් නැහැ. වේදනා මත ගොඩනගන්න විදිහක් ඇත්තෙත් නැහැ. සංඥා මත මේ පැටලෙන්න විදිහක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ ස්පර්ශයක් වළක්ව ගැනීම නිසා එතකොට අත්තරම කියනවා නම් අර නාම රූපයක් මේ පහළ වීම වළක්වනවා කියලා කියන්න පුළුවන්.
එතන කියනවා මේ ඒ උපාදානය ඇති වෙන්නේ පරිසම්පාදයේ උඩ නෙමෙයි. ස්පර්ශය වෙනකොටම උපාදානයක් නෑ. ඒ කියන්නේ සාතුන් වහන්සේලාට ස්පර්ශය වෙනකොටම ඒගොල්ලෝ ඇරිලා නෑ ඒකට. අපි තියෙන්නේ මම තියෙන්නේ අපේ අර ගම් ගෑවිලා
එතනම
කොම්බින් එකේ යට නූල් තියෙනවා. එතකොට උපාදානය පටන් ගන්නවා. ඒකේ උඩට යන්න
ඉතින් ආයි ගන්න වෙන්නේ අපිට අවිද්‍යාව. මුලම
මට කියලා දින අවිද්‍යාව නිසා
අර
කරපොමින්
නේ පිරලා නෝල් ඒක හරි මොකද අපි අපේ අර අවිද්‍යාව පසුවිම තියෙන නිසා මේ අපි නිකන් ඉන්නේ අපි අත දානවා අපි පටලව ගන්නවා නමුත් අවිද්‍යාව නිදහස් වෙච්ච තැනක නිකන් අරව නිකන් මැහෙනවා වගේ පේනවා ඒ උනාට මැහෙන්නේ
නැහැ
හරි සාරික ඔව් යට යට බොබින් එක හිස් නේද ඔව්
ඔව් ඒ ප්‍රශ්න තෙරුවන් සර් තියෙනවා සර් දෙවැනි එක තමයි පොඩි ප්‍රශ්නයක් අර ස්වාමීන් වහන්සේ මම කරන්න ඔබ කලාවට අර අර මේ ඉත සමත කරගන්න බුත්සාසුන් වහන්සේගේ ගුණ ගුණ නමය තමයි මේ එකට කියන්නේ මේ ගුණ නමය තමයි මම උපන්නේ අර මතක් කර
කරන්නේ
ඉතින් ස්වාමීන් වහන්සේ අත්තම එකකින් වෙන්නේ දැන් ඔය ප්‍රථම ධ්‍යාන සිටියේ සිට තුන් හතර වෙනි ධ්‍යාන සිටර යනකොට ඔය ඒ සාතුන් වහන්සේගේ ගුණ හරි කරුණාව හරි ඒක මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අර විතක්ක ਵਿਚාර තියෙන නිසානේ දැන් සාතුන් වහන්සේගේ ගුණ විතක්ක කරලා ਵਿਚාර කරලා ගියන අන්තිමට තුන් වෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර නැහැ කියලා රහතුන් වහන්සේගේ ගුණ මෙනෙහි වෙන්නේ නැහැ වෙන්නේ ප්‍රීතියයි සුඛයයි සහිත ඒකාග්‍රතාවයි සහිත සිතක් මේ තියෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවනේ ඔතන අපි අර ඒකාග්‍රතාවය ඇති කරගන්න තමයි නේද අපි ආ සාතුන් වහන්සේගේ ගුණ හරි අතකට පෙත්‍රි. ඒකෙන් එක්ක විචාර කියන්නේ එහෙම නැත්නම් කරුණා කරුණා ගුණ යන කරු ඒක කරන්නේ හරි මෛත්‍රී කරන්නේ හරි. ඒකේ මූලික හේතුව සිත අපි ධ්‍යාන සමාධි සිතක් ඇති කරගන්න නැත්නම් සිත ඒකාග්‍ර කරගන්න තමයි අපි මේ ටික මේ මූල තුන ඇති කරන්නේ සාන්දහස්ත්‍රිතක් විචාර කියන්නේ අර සාතුන් වහන්සේගේ ගුණ ටික. ඒක නිතන් එක්ක විචාර කියලා අන්තිමට විචාර හිතක් නැහැ විචාර වෙනවා. අන්තිම තුනට තුන්වෙනි අවස්ථාවේදී ධ්‍යාන සිතේ අපි ඉච්චාම එතන ප්‍රීති සුඛ ඊට පස්සේ සුඛ විතරයි සුඛ ඒකාග්‍රතාව සමසාවෙන්ද ඉතින් ඒකාග්‍රතාව ඇති කරගන්න තමයි අපි මේක මේ මේ විදිහට මේක කරගෙන ඒකාග්‍රතාව සිතක් ඇති කරගන්න තමයි අපි කරගෙන යන්නේ නේද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ තමයි අපි ඉතින් මේ විදර්ශනා පටන් ගන්න නේද ස්වාමීන් වහන්සේ කෙනෙක් මම ඉතින් මම මේ කියන්නේ අර හිතක් සමාධිය මූලික කරගෙන විදර්ශනා වඩනකොට
දැන් අතරම මෙහෙමයි දැන් අපි දැන් බුදුගුණ වගේ භාවනා වලින් ධ්‍යාන වලට යන්න බෑ බුදුගුණ ධ්‍යාන බුදුගුණ භාවනාව අර ಗುಣ මත පදනම් වෙච්ච නැවත නැවත ඒක හිතට නම්ව ගන්න භාවනා නිසා සාමාන්‍යයෙන් ඒක උපචාර සමාධියක් විතරයි එවෙන් පහල කරගන්න පුළුවන් දැන් අපි ආනාපාන සති භාවනාවක් මගේ භාවනාවක් ගත්තොත් ඒකෙන් ධ්‍යාන හතරකටම යන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ගත්තොත් ඒකෙන් ධ්‍යාන තුනකට යන්න පුළුවන්. ඒ වගේ විස්තර කරනවා. දැන් අපි දැන් බුදු ගුණ වශයෙන් ගත්තොත් දැන් ඒ ගුණය අපි හිතන නංවනවා. අරහං සම්මා සම්බුද්ධෝ විදිහට දැන් අප ඒ ගුණය එකින් එක හිතන නංවනකොට හිත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒක අනිවාර්යයි. මොකද දැන් අපේ හිත එහෙ මෙහෙ යන එක වලකිලා මේ ගුණ නමය තුල විතරක් හිත හැසිරෙන්න පටන් ගන්නවා. අතට සෑහෙන හිත සීමා වෙනවා. යම්කිසි පරිමාණයක යම්කිසි කොටුවක හිත නිකන් රැඳිලා තියෙන ගතියක් සීමා වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් එතකොට හිතේ ඒකාග්‍රතාවය වැඩෙනවා. හැබැයි ඊට පස්සේ අපිට ධ්‍යාන වලට යන්න ඕන නම් අපි එක්කෝ මෛත්‍රී භාවනාවකට ආනාපාන සති භාවනාවකට නැත්නම් කසින භාවනාවකට ඔන්න වගේ වෙන ආරමුණකට යන්න ඕනේ. එතන ඉතින් අර ඊට වඩා ඒකාග්‍රතාවයේ මූලික වෙනවා මේ අපි හිතමු සමාධියේ මූලික වෙනවා සූක්ෂම බවක් හිතට නැංවෙනවා එතන ගැඹුරකට යන්න පුළුවන්.
පොන්තසයන්ස් තැන්ක කරුණා භාවනාවේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කියලා ඒවත් එකින්ම සිදු වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙලා සතිය වැඩි වෙලා මේ අර මේ අපිට මේ ඉද මේ මේ ධ්‍යාන සිත ඇතිවීම කියලා සරණදී කරුණා භාවනාවේ මෛත්‍රී ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ සීකීම දෙකම එකම දෙන්නේ සිදු වෙන
සංඥා නෑ එහෙම කියන්න බෑ. දැන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ඔය වගේ භාවනා වලින් මේ යන්න බෑ කියලා තමයි කියන්නේ මේ ධානවලට. ඒකේ උපචාර සමාධියක් විතරයි ගොඩනගන්නේ. ධානවලට යන්න නම් ඊට වඩා සූක්ෂම අරමුණක් ගන්න ඕනේ. يعني ඒ අරමුණ ඇවිල්ලා يعني මේ නිමිත්තක්. නැත්තම් දැන් අතන තියෙනවානේ යම්සි අපි නිකන් ගුණ මෙනෙහි කිරීමක්. ඒ තුල හිත ටිකක් ඒකේ හැසිරීමක් තියෙනවානේ. දැන් ධානයක් ගත්තාම ඊටත් වඩා සූක්ෂමයි. ඒ එතන තියෙන්නේ තනි සූක්ෂම අරමුණක්. සමත භාවනාවේදී ඒක ස්ථිර අරමුණක් වශයෙන් සලකනවා. ස්ථිර සූක්ෂම දිගට පවතින නිත්‍ය අරමුණක් කියන හැඟීමෙන් තමයි ඒක ගන්නෙ. ඒතර ඒකේ තමයි හිත නංවන්නේ. ඒකේ තමයි හිත ගිහිල්ලා හොඳට බැහැගන්නේ, රිංගගන්නේ, ලොක් වෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු හැකියාවක් ගන්න බැහැ. අර වගේ මේ බුදුගුණ භාවනාවකින් බුදුගුණ භාවනාවක අපි හිත හසුරවනවා. එතකොට හිතේ තියෙන අර දැවිලි තැවිලි ගති ඔක්කොම අයින් වෙලා හිත සංසුන් වෙලා හිත සෑහෙන ඒකාග්‍ර වෙලා සතුටු වෙලා සකස් වෙලා එනවා. ඒක කිසි වරදක් නැහැ ඉතින්. මේ අනිත් එක දැන් අපි විපස්සනාවකට හැරෙන්න අර තරම් ගැඹුරකට ධ්‍යාන භාවනාවකට යා යුතුයි කියන නියතියකුත් නැහැ.
ඔව්
සමසක් කරලා ඉතින් විදර්ශනා පුරව
සමත කරන්නත්
පුළුවන්. සමත පුළුවන්. ඔව්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුෂාරිට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සම්මාංශ.
ඔව්.
සම්මාංශ මට පොඩ්ඩක් දැනගන්න සතුටුයි සම්මාංශ. අපිටිත විඥානය ගැන කතා කරන කොටත් විඥානංචායතනය ගැන කතා කරන කොටත් මේ සිද් දෙක අතර විඥානංචායතනයේ සිටේදී ලගින ගතිය ඇරුණකොට ඒ සිත් දෙකම සමානයි නේද සම්විධාස?
නෑ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ පතිත්ථිත විඥානය කියන එක ඔය කාටත් පොදි. දැන් අපි තුන් ධ්‍යානවලදිත් හිත පිහිටලා තියෙන්නේ. විඥානේ පිහිටගෙන ඉන්නේ. ඒ වගේමයි අරූප ධ්‍යානවලදිත් හිත පිහිටගෙන ඉන්නේ. ඒ නිසා එතෙන්දිත් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒ තැන්වල පවා සූක්ෂමයි. හැබැයි ඒ සූක්ෂම තැන පවා හිත පිහිටලා තියෙන. හිත නැත්තම් විඥානේ පිහිටගෙන ඉන්නේ. විඥානං ඡායතනෙදි ගත්තත් ඒත් හිත පිහිටගෙන ඉන්නේ. අනන්ත වූ විඥාන ස්වභාවය තුල හිත පිහිටගෙන ඉන්නේ. ඒ තුල හොඳට ධාරණය වෙලා නැත්තම් හොඳට පළපදියම් වෙලා තමයි හිත තියෙන්නේ. ඒතර ඒක ඇසුරු කිරීම. එතන තියෙන්නේ එක්තරාන්දමක ඇසුරක්. දැන් අපපතිත්‍යයි කියන්නේ ඊට වඩා හුඟක් වෙනස්. එතෙන්දී හිත කොහෙවත් පිටලා නැහැ. හිත අනිශ්චිතයි. කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. ඉතින් එතෙන්දී ධ්‍යානයක්වත් ඇසුරු කරන්නේ නැහැ.
සමාවින් සමනස එහෙමයි සමනස ඒකයි අර මම ලගින කියලා වචනේ පාවිච්චි කරේ.
හරි.
එතන ඇසුරු කරන එක ලගින ගතිය ඇරුණකොට වෙනසක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතන තියෙනවා අනිවාර්යයෙන්ම මේ ඇසුරු කරගෙන ලගින ගතිය
ඒක
අනිවාර්යයෙන්ම තියෙනවා.
ඔව්.
ඒ
අනුව
දෙකම දැනෙන
දැක් නෑ දෙකම කියන්න බෑ. ඒ කියන්නේ අපපතිත්‍යයි කියන එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. කියන්නේ හිත කොහෙවත් පිහිල්ල තියෙන්න බෑ. ඒ වගේ මට්ටමකදී හිත කිසිම අරමුණක් ඇසුරු කරන්න බෑ. ඒ දෙක සංසන්දනය කරන්න අමාරුයි. ඇත්තටම දැන් අපතිත මට්ටමක් ගැන කියන්න වෙන්නේ ඒක નિરાයාස ගතියකට ගන්න පුළුවන් නම් කොහෙවත් පිහිටපු නැති උපාදාන නොකරන දැන් අදින අපි විඥානංචායතනය ගැන කතා කරද්දී එතන යම් පමණක උපාදානයක් තියෙනවා. ඒ ධානය ඇසුරු කරනවා හිත. ඒක අගය කරනවා. ඒක ලස්සනයි, ඒක හොඳයි, සුබයි කියලා තමයි ඒකට බැහැගන්නේ. එතන උපාදානයක් තියෙනවා. ඇසුරු කිරීමක් තියෙනවා. ඒ නිසාම හිත පිහිටා ගැනීමක් විඥානය එතන පිහිටා ගැනීමක්, එතන රැඳීමක්, ඒ මත පැලපදියම් වීමක්, ඒ මත වර්ධනය වීමක් තියෙනවා.
මගේ ප්‍රශ්නේ අද දේශනාවේ අවසානයේදී වගේ කියවිච්ච ටිකක් පැහැදිලි කරගන්න. මට තේරුණේ සංස්කාර සමතේට පත් වෙනවා. ඒක හරියදී අර ධ්‍යානයකදී තමයි ධ්‍යානයේදී මේ සංස්කාර සමතේට පත් වුණාම එතකොට වහන්සේ කියපු ආකාරයට සබ්බ සංඛාර සමත වගේ තත්යක්. ඒ කියන්නේ ඒ ධ්‍යාන මට්ටම ඒ ධ්‍යානය අන්තිමට සබ්බ සංඛාර සමත කියලා පැහැදිලි කරේ. ඒක නිවන වගේ කියලා
නෑ ඒකනම් වැරදි. ඒක වැරදි අවබෝධයක්. කියන්නේ සංස්කාර සමණයට පත් කිරීමක් ධානයකින් වෙන්න පුළුවන්. හැබැයි ඒක සමාධිය පාදක කරගත්ත බවක් එතන තියෙනවා. සමාධියෙන් තමයි ඒක යටපත් කරන් ඉන්නේ සංස්කාර ඇතිවීම. නැත්නම් අරමුණක් මතට එක අරමුණකට හිත බස්සවලා හිර කරලා අර හිතවිලි පහර වීම එතකොට තියෙන වලකලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ක්‍රමේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව දුරු කිරීම තුළින් කරන සංස්කාර සමතයක්. එතෙන්දී අවිද්‍යාව කියන මේ මූලික හේතුව නැති නිසා දැන් සංස්කරණ සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතින් අර අපි අර කලින් කියපු සමාධියම නෙමෙයි ඒකට හේතුව එතකොට. විශේෂයෙන්ම ප්‍රඥාව.
හරි පැහැදිලි. ඒක තමයි ස්වාමීන් වහන්සේ නම් අර පොත්තපාත සූත්‍රය ධර්මාංශය chart එකක් හදලා පෙන්නුවේ අන්තිමට අර අභිසංකරෝති කියලා කරන්න කිව්වෙ එතන මේ ටික නේද?
අන්න හරි. එහෙම කියන්න පුළුවන්. දැන් එයා සමතෙන් ආවා යම් පමණක දුරකට එතනදී යා තීරණයක් ගන්නවා ප්‍රඥාවෙන්. දැන් මේ හැම අවස්ථාවකදීම මම එකක් කැමති වෙලා අනිත් එක අතාරිනවා. ඊට පස්සේ මේකට හිත බැහැ ගන්නවා. එතන තමන් සංස්කරණයක් කරනවා. ආයෙත් තව එකකට සංස්කරණයක් කරලා මේක අතාරලා ඒක අල්ල ගන්නවා. ඉතින් මේ වැඩේ මම නතර කරනවා දැන්. මේ විදිහට මම සංස්කරණ කරන එක දැන් නතර කරනවා. කියලා තමයි යා තීරණයක් ගන්න. දැන් මොකක්වත් සංස්කරණ කරන්න යන්නේ නැහැ. මොකක්වත් චේතනා පහළ කරන්න යන්නේ නැහැ. ඒතර ඒ එන්නේ ඒ විදිහට කරපු සමනේ වීමක් නිසා අන්න යා දැන් නිරෝධයක් ස්පර්ශ කරනවා. තෙතෙන්දි කියන්න පුළුවන් ඒ ආපු පාර එකතකින් සමත පාරක්. හැබැයි යම් තැනකදී යා තීරණයක් ගත්තා දැන් ඉතින් මේ සංස්කරණ නතර කරනවා. දැන් ඉතින් මේ චේතනා පහළ කරන එක නතර කරනවා. චේතනා පහළ කරනවා කියන එක මහා බාල වැඩක් කියලා තමයි යා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ. එතන තියෙන්නේ ඇත්තම විපස්සනා මූලික වෙච්ච තීරණයක් කියලා කියන්න පුළුවන්.
එහෙම සා. එතකොට මට පැහැදිලි වෙනවා ධ්‍යාන මට්ටම් කියන්නේ සංස්කාර යටපත් කිරීමක් වගේ එකක් නේද සා?
එහෙම තමයි කියන්නේ. ඔව්. ඔව්. හා
සා. පැහැදිලි වෙනවා.
හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව චතුමිණීට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීනාස.
ඔව්.
ස්වාමීනාස මම භාවනාවට ආධුනිකෙක් නේ.
ආධුනිකයෙක් කියලාද කිව්වේ ආධුනිකයෙක් නෙමෙයි කියලාද කිව්වේ මට අහුන්නේ
ආධුනිකයෙක් මාසයක් විතර තමයි මම පටන් අරගෙන ස්වාමීනාස
හරි
මට දැනගන්න ඕනේ දැන් මම පරයන්ක භාවනා කරනකොට මම දැන් හිත හුස්ම ගන්න එක පිටතට යවන එක ගැන හිතාගෙන ඉන්නකොට එකපාරට ස්වාමීනාස අර හුස්ම නවතිනවා වගේ මට තේරෙනවා. එක පාට වෙන වෙලාවලුත් තියෙනවා. සමහරක් වෙලාවට ටිකක් වෙලා يعني අඩු වෙලා ගිහිල්ලා නවතිනවා වගේ තේරෙනවා සමහරවිට.
හරි.
මට දැනගන්න ඕනේ දැන් ඒක එහෙම ඒක හරිද එහෙම දැනෙන එක නැත්නම් ඒක වෙන දෙයක් වැරදිද කියන
එක. එහෙම ඒවා ඉතින් හරි වැරදි කියන්න බෑ. ඉතින් වෙච්ච නිසානේ දැනුනේ. කියන්නේ ඕක ඉතින් එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර ලාවට ඕක ඉක්මනට වෙන්නත් පුළුවන්. සමහර ලාට ටිකක් වෙලා ගිහිල්ලා වෙන්නත් පුළුවන්. සමහර ලාට සෑහෙන වෙලාවක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අර හිතේ කොපමණ කැළඹීමක් තිබුණාද, හිතේ කොපමණ නොසන්සුන් බවක් තිබුණාද කියන එක මත වගේ ඉතින් තීරණය වෙනවා. ඒක වුණා කියන එකේ ගැටලුවක් නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ
තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට උස්ම නැවතිලා වගේ මට තේරෙන වෙලාවේ මට මම දැන් හිතන්න ඕනේ නිකන් ශුන්‍යයි කියලා හිතන්න ඕනේ
නැත්නම්
උස්ම නැවතිලා වගේ දෙයක් කියලා හිතන්න ඕනේ
දැන් මොකක්වත් හිතන්නේ නැහැ මොකක්වත් හිතන්නේ නැහැ කිසි දෙයක් හිතන්න නැහැ කියන්නේ මෙතෙන්දී අපි කියන්නේ කල්පනා කරනවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අපි හොඳට සංසුම් මනසකින් ඒ හුස්ම දිහා බලාගෙන ඉන්නවා හුස්ම ගැන විමසනවා ඒ බඳු පසුබිමකදී ඔන්න දැන් හුස්ම තැම්පත් වෙනවා. නැත්තම් හුස්ම රැල්ල තුනී වෙනවා, සියුම් වෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නයි තියෙන්නේ. දැන් මොකද ඊළඟ පියවර කොයි පැත්තට හැරෙනවද කියලා අපිට එකපාරට කියන්න බෑ. අපි ඒක වෙනකන් චුට්ටක් ඉන්න ඕනේ. පොඩ්ඩක් සැනසෙල්ල ඉන්නයි තියෙන්නේ. දැන් එතකොට ඔන්න හිතන්න හුස්ම රැල්ල සංසිඳුණා. හුස්ම රැල්ල සංසිඳුණා. ඊට පස්සේ අපි සාවධානව බලාගෙන ඉන්නවා ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. එතකොට සමහරවිට ආයෙත් හුස්ම රැල්ල මතුවෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් සමහර විට නිකන් ඇඟ කිලිපොලා යනවා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් ඇඟ පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. හිත 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 හිතට ලොකු ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. කිරිගඩු පිපෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් එක එක දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොනවා හරි සංඥා පේන්න පුළුවන්. ඒවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් මේ මෙතෙන්ට ආවහම කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නයි අවශ්‍ය වෙන්නේ. මේක එකපාරටම අපිට ශූන්‍යතාවයක් කියන්න බෑ. මෙතන තියෙන එක අර හුස්ම රැල්ල සංසිඳීමක් පමණයි.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා ගැන පොඩ්ඩක් කියෙව්වා.
ඔව්.
ඒකෙන් දත්ත කර්ම කියන්න ඕනද නැතිද අනවශ්‍යද උභාසිකේ කාලේ වාසියෙද?
නෑ ධර්ම දේශනාවක් කරද්දී තිබිය යුතු ಗುಣ ගැන එහෙම නැත්නම් අපි පිළිහිටිය යුතු යම්කිසි ඒ කාරණා ගැන රාණි මැනේට කියන්න පුළුවන් නම් කිසි වරදක් නෑ.
තිබිය යුතු ಗುಣ ගැන?
ඔව්.
මට අම්බුනා ස්වාමීන් වහන්සේ මේ ධර්ම සුධර්මතාවයට සාරාංශයෙන් ගාථා විශේෂයෙන් කියලා තියෙනවා මේ චන්දුපොඩ සූත්‍රයේ මහාකාශ්‍යප රහතන් වහන්සේගේ ගුණයක් ඇදෙද.
හරි.
ඒක සියලුම භක්ෂු මහසලා විසින් අනුදෙන අනුගමනය කරන ඕන කියලා.
හරි.
ඒක කියන්නේ ශ්‍රාවකයන් තමාගේ පහසුකම් කිසිසේත්ම අපේක්ෂා නොකර ඕම් ධර්මයේ ගුණ අවබෝධ කොට ඒවා පිළිපදින්නම් නැගණයි අරමුණු කිරීම විතරයි.
හා
තමගේ ආචාරවාදී ඉගෙනගෙන කියන්න ඕන මෙහෙ කරන්න ඕන දේශනා කරන්න ඕන පාවති පිළිතුරකි නිවිත කරති විභාග කොට දක්වති මෙහෙ කරති ඊළඟට කර්ම සහිත මනාවකට විස්තර කර නෛර්යානික කොට ධර්මික දේශනා කරන්න කියලා. මහපරිනිර්වාණ සූත්‍රයේ ඒක සඳහන් වෙනවා.
හරි.
තමංග එකක් වැදගත් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ ගේර කරන ධර්ම කියලා මහා සකුරුදායි සූත්‍රයේ. ඒක කියනවා භූතවාදී. ඒ කියන්නේ සත්‍යාන සත්‍යයට අනුකූලව. අර්ථවාදී කියන්නේ අර්ථවත් ධර්මවාදී ධර්මානුකූලව විනයවාදී විනය අනුකූලව නියතවාදී වාචං භාසිතං සිතේ තැන්පත් කර ගත යුතු දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා නේද කාලේන ශාපදේශං කියලා අවස්ථාන තුළ හේතු උදාහරණ සහිතව පක්ඛ සංහිතං අර්ථ සහිතව මේ ටික තියෙනවා නේද කියලා ආයෙ ස්වාමීන් වහන්සේ අපි කවුරුත් දැන් ගන්න අලගත් දීපන සූත්‍රයේ තියෙනවා මේ වාද කරන්න දෙගෙන ඇඩ්වර්ට් ධර්මයේ දේශනා කරන්න එපා කියලා.
හරි.
ඒක අර සත්‍ය ලඟුටෙන් ගිය වාගේ වැඩක් නේද?
හරි. හොඳයි.
එතකොට අර සුප්ප සුප්පිය කියනවා මේ මනාකොට දැනගෙන මනාකොට අවබෝධ කරයි, ඊපස්සේ මනාකොට අවබෝධ කර මනාකොට දැනගෙන කියයි. දේශනා කරයි, පනව ඉදිරිතු වල විවරණය කරයි, දෙදයි උත්සාහ කරනදී කුමරු කරයි.
හොඳයි. ඇත්තටම හොඳයි. ඇත්තටම මේ කියන්නේ ওই විදිහට අර ධර්ම දේශනාව හා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයේ අනුගමනය කළ යුතු පිළිවෙත් තැන් තැන් වල සූත්‍ර ගණනාවක විසිරලා තිනවා. ඉතින් රාණි මෑණියෝ මේ ටික එකතු කරපු එක හොඳයි. ඉතින් ඇත්තටම හුඟක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ අහපු ප්‍රශ්නෙට සෑහෙන පමණක පිළිතුරක් ලැබුණා කියලා. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවන සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට අහන්න තියෙන ප්‍රශ්නේ අවිද්‍යාව පිළිබඳ තමයි ගැටලුවක් කියන්නේ.
ඔව්.
බ්‍රහ්ම දුක, සංතාප දුක, විපරිණාම දුක, පීඩන දුක යන්නේ නදාස් කියන්නේ අපතු සතරාන් සත්‍ය දුක දුක ඒකන අදහසක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒ කියන්නේ දුකේ දුකේ අවස්ථා කීපයක් පෙන්නනවා. සංතාප දුක්ඛ, විපරිණාම දුක්ඛ, පීලන දැන් කියන්නේ අවස්ථා කීපයක් ගන්නවා. නැත්නම් අර්ථ කීපයක් කියන්න පුළුවන්. පීලනට්ඨේන, සංතාපට්ඨේන, විපරිණාමට්ඨේන, සංකතට්ඨේන කියලා වගේ ඒ අර්ථ දැක්වීම් අනුව තමයි මේක දුකක් කියලා කියන්නේ. දැන් පීලනට්ඨේන කියලා කියන්නේ දැන් මෙතන පෙලීමක් තියෙනවා. දැන් සංතාපට්ඨේන කියලා කියන්නේ මෙතන නිකන් දැවීමක් තියෙනවා. විපරිණට්ඨේන කියන්නේ ඒ යම් මේ සංකත ධර්මයන් නිතර වෙනස් වීමට ලක් වෙනවා. ඒ නිසා මෙතන දුකක් තියෙනවා. සංකතට්ඨේන කියලා කියන්නේ මෙතන සකස් කිරීම තියෙනවා. මේ සකස් කිරීම නිසා දුකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කියන්නේ ප්‍රථම සත්‍ය කියන්නේ නැත්තම් දුක්ඛ සත්‍ය විස්තර කරද්දී ඔය වගේ අත දැක්වීම ඉදිරිපත් වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ.
එතකොට සංකත කියන්නේ සකස් කිරීමක්
නේ? ඔව්. ඒ කියන්නේ සකස් කිරීම තුලත් තියෙනවා දුකක්. දැන් මතන දුකේ අවස්ථා තුනක් පෙන්නනවා. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියලා. දැන් ඔය දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපි කාටත් පොදු කයේ ඇති වෙන දුක. ඒ කියන්නේ ස්වභාවයෙන්ම එතන දුකක් තියෙනවා. ඊට විපරිණාම දුක්ඛ කියලා කියන්නේ මේ වෙනස් වීම නිසා හටගන්න දුකක් තියෙනවා. සංඛාර දුක්ඛ කියලා අපි මේ අනවශ්‍ය විදිහට මේ සකස් කරන්න ගිහිල්ලා මේ ඇති කරගන්න දුකක් තියෙනවා. නැත්නම් මේක ඒ හැටියට ගත්තනම් දැන් පෙනිච්ච රූපේ ඒ හැටියට ගත්තනම් තමයි දුකක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක අල්ලගෙන ඒක මත ගොඩනගන්න ගිහිල්ලා සංස්කරණ කරන්න ගිහිල්ලා අපි අතින් දුක් විඳිනවා. ඒක සංඛාර දුක් වශයෙන් පෙන්වනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රත්‍යයන් නැන් අදහස් කරන්නේ මොකක්ද?
ප්‍රත්‍යය? ප්‍රත්‍ය.
ඔව්. දැන් අවිජ්ජා පච්ච සංඛාරකවම අවිද්‍යා ප්‍රත්‍ය වෙනවනේ සංඛාරවල.
එතකොට හේතු වෙනවා කියන එක. හේතු වෙනවා කියන එක. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා.
ආ
එතන
හේතු වෙනවා
කියන එක. ඒ නිසා තමයි මේ හටගන්නේ.
එතකොට මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අවිද්‍යාව තියෙන සූත්‍ර මොනවද කියලා?
නෑ, හුඟක් සූත්‍ර තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් පරිසම්පාදයේ විස්තර කෙරෙන ඔක්කොගෙම හුඟක් සූත්‍රවලදී ඔය වගේ බුදුරජාන් වහන්සේ සමහර විට ඔය අංග 12 ගැන සාකච්ඡා කරනවා කෙටියෙන්. ඉතින් තවත් ඉතින් තියෙනවා මේ අවිජ්ජා සූත්‍රය කියලාම සූත්‍රයක් තියෙනවා. මේ හේතු ප්‍රත්‍යයන් මත නැත්නම් හේතුන් නිසාමයි මේ අවිද්‍යාව හටගන්නේ, ඒකින් පස්සේ මෙන්න මේකයි හටගන්නේ කියලා එහෙම විස්තර කරන අංගුත්තර නිකායේ එහෙම සූත්‍රයක් තියෙනවා. ඒ නිසා මේ කැමතිනම් අහන්න පුළුවන් මේ අවිද්‍යා සූත්‍රය මුල් කරගෙන. මම හිතන්නේ මමත් මේ ඒ ධර්මදේශනාවක් කළා මේ ඉරිදා ධර්මදේශනා ගොනුවේ ඒකත් අන්තර්ගත වෙලා තියෙවි. ඒ නිසා අවිද්‍යාව මුල් කරගත සූත්‍ර සෑහෙන පමණක් තියෙනවා. ඉතින්
අවිද්‍යාව කියලා අංගුතර නිකායේ තියෙන තිකනිපාතයේ තියෙන සූත්‍රය
එකක් නෙමෙයි, තව තැන්වල තියෙනවා. ඔව්, තව තැන්වල ඇති.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. දෙවන සැරයි.
හොඳයි.
අවසාන ප්‍රශ්නය හැටියට බන්දචිව මාතා නැවත අසදිස්මක් කර තිබෙනවා.
දෙවන සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් අර මේ මගදී අර එක මහත්යෙක් පැහැදිලි කළා, මේ මහත්තයා බුදුගුණ භාවනාව කරන විට සතිය තියෙනවා කියන අදහසක් කියුණා.
ඔව්.
ඒක පොඩ්ඩක් නිවැරදිද? බුදුන් වහන්සේ බලාපොරොත්තු වන සතිය පවත්වන්න බෑ නේද ඒ වගේ භාවනාවක් කරනකොට කියන එක මොකද එතනදී විදර්ශනාවකට කිසිසේත්ම යන්නත් බෑ. නමුත් ඒ වගේ මෙනෙහි කිරීමක් කරනකොට අපි සිත සම්පූර්ණයෙන්ම ඒකටම අපි ඒක දන්නවා ඒක සතිය කියලා හැඳින්වීම. අපි මේ ඒ ඒ මෙනෙහි කිරීමෙන් පිටපණින්නේ නැති එක නෙමෙයි මේ සතිය කියලා කියන්නේ.
ඒක තමයි
කියන එක පොඩ්ඩක් පැහැදිලි නෑ. මොකද ඒක ගොඩක් අය මුලා වෙන ස්වභාවයක් තියෙන ඔය ඒ විදිහට මෙනෙහි කරන කොට කියන එක.
ඒක තමයි සතියේ ඉතින් විවිධ මට්ටම් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔය අනුස්සති භාවනාවලදී එක්තරා අන්දමකින් අපි අර මෙනෙහි කිරීමක් කරනවා. බුදු ගුණය මෙනෙහි කරනවා. අපේ හිතට ඒ ගුණය ආරෝපණය කරගන්නවා. ඉතින් එතකොට එතනත් ඉතින් සති කියන වචනේ යෙදලා තියෙනවා. නමුත් අර අපි කතා කරන මට්ටමේ නෙමෙයි. හැබැයි ඉතින් අර සාමාන්‍යයෙන් හිත ටිකක් ඒකාග්‍ර කරගන්න, හිතේ තියෙන දැවිල්ල අඩු කරගන්න, ඒක සංසිඳව ගන්න ඒ බඳු දෙයක ඉතින් වටිනකමක් තියෙනවා. නමුත් දැන් අපි ඉන් එහාට ගිහිල්ලා දැන් සතිපට්ඨානය ගැන කතා කරනකොට එතන තියෙන්නේ එක්තරා අන්දමක සිහිය පිහිටුවීමක්. ඒ සිහිය පිහිටවන්නේ ඉතින් ඇත්තටම දැන් එතනදී අනිත් පැත්තට තර කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි බුදු ගුණයක් වඩද්දි සිහිය පිහිටවන්නේ නැද්ද කියලා. එතනදී සිහිය පිහිටවනවා. නමුත් අර තියෙන්නේ අපි හිතින්ම හදාගත්ත නැත්නම් හිතට ආරෝපණය කරගත්ත අරමුණක තමයි දැන් හිතන සිහිය පිහිටවන්නේ. නමුත් ඊට වඩා හරි ප්‍රායෝගිකයි ප්‍රකෘති ගතියක් තියෙනවා, ස්වාභාවික ගතියක් තියෙනවා අපි මේ දැනෙන දෙයක හිත පිහිටුවීමෙන්. නැත්නම් හිතේ පහළ කරන අරමුණක හිත පිහිටවනවා වෙනුවට එකපාරට එතන නොයනවා නොගිහින් අපිට පුළුවන් මේ කයේ දැනෙන අරමුණක සිහිය පිහිටවන්න. ඉතින් එතන ඒ වගේ මේවා විස්තරයක් තියෙනවා. ඉතින් සතියේ විවිධත්වයක් තියෙනවා, ප්‍රභේද තියෙනවා. ඉතින් අත්‍තරම ගැඹුරකට යද්දී සතිපට්ඨාන පැත්තකට යොමු වුණා නම් එතෙන්දී ඇත්තට එතකොට බුදුරජාණන් වහන්සේ වෙන උපක්‍රම රාශියක් කියලා දෙනවා.
එහෙමයි. මොකද මට තේරෙන්නේ එතනදී ඒ කියන්නේ බුදුන් වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට කියන්නේ දැනුවත් බවක් ලබන්න බෑ මේ සතිය තුලින් කරන්නේ හැමදේම යටපත් කරගෙන ඉන්නවා. නමුත් ඒ බව දන්නවා. ඒ බඳු සතියක් තමයි බුදුගුණ භාව එහෙම මෙනෙහි කරනකොට වෙන්නේ කියලා.
ඔව් නෑ ඉතින් ඇත්තම සමත භාවනාවෙන් කරන්නේ ඕකමයි. ඒ කියන්නේ අපි දැන් වෙලා තියෙන්නේ අපිට එකපාරට කෙනෙකුට හිත පිරිසුදු කරගන්න බෑ. එකපාරටම හිතට එන කෙලෙස් වලට මුහුණලා සටන් කරන්න බෑ. ඉතින් එතකොට අපි නිකන් ක්‍රමෝපායන් යොදා ගන්න වෙනවා. අපේ හිත මේ වමනා කරන කුසලතාවයන්ගෙන් ටික ටික දියුණු කරගන්න සිද්ධ වෙනවා. ඒතරේ මේ එක කුසලතාවයක් තමයි ඔය වගේ හිතේ යම්කිසි සමාධියක් දියුණු කරගන්න එක, ඒකාග්‍රතාවයක් හදාගන්න එක, නීවරණ වලින් తాවකාලිකව හෝ හිත බේරගන්න එක. ඔන්න වගේ කියන්නේ ඒ සමත උපක්‍රම උතන තියෙනවා. නමුත් ඉතින් අර හරි විසඳුමක් දෙන්න නම් අපි නිවැරදි සතිමත් බවක් දියුණු කරගෙන ඒකාග්‍රතාවයත් පාදක කරගෙන මේවත් එක්ක හොඳ අපි මේ විමසා බැලීමක් නැත්නම් අධ්‍යයනය කිරීමක් මේවා යථා ස්වභාවයේ තේරුම් ගැනීමක් කරන්න අවශ්‍යයි. එතන තමයි අපි කෙලින්ම ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. එතනදී තමයි අපි මුහුණට මුහුණලා සටන් කරන්නේ. එතකොට චිත්තානුපස්සනා මට්ටමකට ධම්මානුපස්සනා මට්ටමකට එනකොට එතෙන්දී තින් පහළ වෙන දෙයට ඍජුවම මුහුණ දෙනවා. ඒකත් එක්කම ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතන ඉතින් ඇත්තටම ගැඹුරක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඔබවහන්සේට
දුක් බව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපි එහෙමනම් හරියටම පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුම් වන්දිතුම් වරං ශාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා ශද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී භාවයත් දීර්ඝාස සම්පත් ලැබේවා කියලා අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු